හැම දිනාටම පෙරුවන් සරණයි. අද නොවැම්බර් මාසේ 8 වෙනිදා අඟහරුවාදා දිනේ පවත්වන ධර්ම සාකච්ඡාව පැවැත්වීමට සවනස සිසිලස ජාත්‍යන්තර දහම් සේවාව මගින් ආරම්භ කරනවා. ඒ අනුව අද දිනයේ ධර්ම සාකච්ඡාවට මූලාරම්භයක් ලබා දීමට කල්යාණ මිත්‍රාප සැම වෙනුවෙන් ගෞරවයෙන් මහාචාර්ය කොග්ගලගේ මැතිතුමාට ආරාධනා කරනවා අපේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි හැම දිනකම. මං හිතුවාද අපි කලිනුත් ටිකක් කතා කරපු සූත්‍රයක් මං හිතන්නේ මේ කාමගුණ සූත්‍රය කියලා සඳහන් වෙනවා. මේ තියෙන සංයුක්තනිකායේ සලායතන වර්ගයේ සලායතන සංයුත්තේ ලෝක කාමගුණ වර්ග කියන එකේ සංයුක්තනිකායේ සලායතන සංයුත්තේ සලායතන වර්ග සලායතන සංයුත්ත ලෝක කාමගුණ වර්ග කියන එකේ කාමගුණ සූත්‍රය. මේකේ විශේෂයක් තියෙනවා වෙන තැන් වලට වඩා. මෙතන බුදුරජාණන් වහන්සේ දෙන්නනවා මේ ආතිහ භික්කවේ සේ ආයතනේ වේදිතක් කියලා. එහෙමනම් භික්ෂූනි මෙන්න මේ ආයතනය දත යුතුයි. සේ ආයතනේ වේදිතබ්බේ කියන්නේ ඒක දැනගන්න ඕන. සේ ආයතනය කියන්නේ මෙන්න මේ වගේ ආයතනය. එතකොට මේ ආයතනය මොකද්ද කියලා විස්තර කරනවා. යත්ත චක්ඛූච නිරුජ්ජති රූප සංඥාච නිරුජ්ජති. චක්ඛූච නිරුජ්ජති රූප සංඥාච නිරුජ්ජති. මේ විදිහට තමයි මේ ආයතනෙ විස්තර කරන්නේ. ඔය විදිහට මේක මේ ආයතන හයතම මේ දේශනා කරන සේ ආයතනෙ වේදිතබ්බේ යත්ත ජීවහාච නිරුජ්ජති රස සංඥාච නිරුජ්ජති. ජීවහායතනෙ ගත්තොත් එහෙම නැත්නම් ඒක මන ආයතනෙටත් විස්තර කරනවා. සේ ආයතනෙ වේදිතබ්බේ යත්ත මනෝච නිරුජ්ජති ධම්ම සංඥාච නිරුජ්ජති. සේ ආයතනෙ වේදිතබ්බේ කියලා මෙන්න මේ විදිහට අපි අහලා තියෙන සලායතනට වලට වඩා වෙනස් ආයතනයක් ගැන සඳහන් වෙනවා. ඒක සේ ආයතනේ වේදිතබ්බේ කියලා කියන්නේ ආයතනෙට වෙනම නමක් දෙන්න. මෙන්න මේ ආයතනය දත යුතුයි. ඒ මොකක්ද? චක්කූච නිරුජ්ජති රූප සංඥාච නිරුජ්ජති. කියන්නේ ඇහත් නිරුද්ධ වෙන රූප සංඥාවත් නිරුද්ධ වෙන ආයතනය දත යුතුයි. ඒ විදිහට ආයතන හයතම මේ දේශනාව කරනවා. මෙතන තවත් විශේෂයක් තියෙනවා. මේක ඇස කන නාසය ඒ වගේ අජත්ත ආයතන ටික කියනවා. හැබැයි මේකේ බාහිර ආයතන වලට කියන්නේ රූප ශබ්ද ගන්ධ කියලා නෙමෙයි. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා අනේ විදිහට සංඥා වචනේ තමයි බහිද්ද පැත්තට දාලා තියෙන්නේ. එතන එකත් පොඩ්ඩක් අපි සිහියට ගන්න ඕන. ඉතින් බොහොම කෙටියෙන් කිව්වොත් ඒ සූත්‍රයේ තියෙන්නේ අන්නොහම දෙයක්. අපි මේක පොඩ්ඩක් ඉතින් නුවණින් විමසලා බැලුවොත් මම හිතනවා දහම දකින්න උපකාරයක් වෙයි කියලා. අපි ඉස්සෙල්ලා කල්යාණ මිත්‍රයන්ට යමු වෙලා බලමු දැන් මේක ගැන මොකද හිතෙන්නේ. මේක බුද්ධ දේශනාවක්. ඒකට ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරන්න ඇත්තේ? නැත්නම් මේකෙන් මොන වගේ අදහසක්ද මෙතන මතු කරන්න හදන්නේ කියන එක මේ කාට හරි කැමති නම් මේ තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න බලන්න. මොකද අපි මේවා සාකච්ඡා කිරීම තුලින් තමයි තහම දකින්න උදව් කරගන්න පුළුවන්. පෙරුවන් සරණයි. කවුරු හරි අදහසක් තියෙනා නම් ඉදිරිපත් කරන්න, මේ මොකක් ගැනද මේ කියන්නේ, ඇත්තේ මොන වගේ අදහසක්ද කියලා.
කල්‍යාණ මිත්‍රින්ට ආරාධනා කරනවා විඋත්සව අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා, ඒ ගැන සාකච්ඡාව ආරම්භ කරන ලෙස.
වසරණ සිදු දිනාටම මම එහෙනම් මගේ අදහසක් කියන්නම්. කොක්ලගේ මහත්මයා මේ චක්කු නිරුද්ධති කියලා කිව්වහම චක්කු නැති කල්හි ඒ කියන්නේ සංඥාවක් නැති වෙනවද නැත්නම් වෙන මොකක් සංඥාවක් තියෙන්න ඕනේ නේද? අන්න එහෙමගේ ප්‍රශ්නයක් මට මතුණා. චක්කු නිරුද්ධති නැති කල්හි සංඥාවක් ඇත්තෙම නැද්ද කියන්නේ. පුරන්තරමයි
ඔව්වන් සර් අයි කවුරුන් හිටියත් එතන නිරුජ්‍යති කියන වචනේ තමයි තියෙන්නේ. සේ ආයතනයේ පිළිගිය සබ්දේ යත්ත එතන එකට දැන් ජීවවාච නිරුජ්‍යති නැච නිර් කියනවා වගේ.
දෙරුවන් සරණයි. මගේ අදහස මේ කියන්නේ අරහත් භාවයට පැමිණි කෙනෙකුගේ තත්ත්වය කියලයි. දෙරුවන් සරණයි.
ඔව් දෙරුවන් සරණයි. එහෙම හිතන්න පුළුවන්. මොකද මේක ඒ කියන්නේ මටත් හිතෙනවා මේක දැන් අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වන මනසක තත්ත්වය මේක කියලා. එතකොට ඒ කියන්නේ පැත්තට ගත්තොත් අපිට මේ ආයතන 6 තියෙනවා. ආයතන 6ට අහු වෙනවා SI රූප සංඥාවයි කණයි සද්ද සංඥාවයි ඒ වගේ ওই 12 ආයතනෙටම. එතකොට දැන් මෙතන පෙන්නලා දෙනවා ඒවා නිරුද්ධ වෙන ස්වභාවයක් දකින ආයතනෙකුත් තියනවා කියලා. අන්න ඒ ආයතනය දත යුතුයි කියලා. يعني සේ ආයතනේ වේදිතබ්බේ මෙන්න මෙහෙම ස්වභාවිකුත් තියනවා කියලා දැක්මක් ඇති කරගන්න ඕන. ඒක ඒ කියන්නේ අපිට මුලින් දැනුමක් වෙන්න පුළුවන්. ඒක අවබෝධයකට එනකොට ඒක ඒ කියන්නේ අවබෝධ වෙයි කියන මට්ටමින් පෙන්නලා දීපු එකක්ද කියන එක වගේ අදහසක්. එතකොට මේ මහත්මයා කිව්වා වගේ මේක සමහර විට නිරෝධය ගැන, එහෙම නැත්නම් මට හිතෙන්නේ මේ අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු වන මනසක තත්ත්වේ මේක වෙන්න ඇති කියන. ඒ කියන්නේ තවත් ආයතනයක් තියනවා ඒක උපද්දව ගන්න වෙයි. මේක තමයි මට සාමාන්‍යයෙන් හිතිලා තියෙන්නේ. අපි අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී එහෙම කියන්නේ චක්කුන් උදපාදි කියලා එහෙම. එතකොට මේ තියෙන හැගෙන වෙන්න බෑනේ. ඊට වඩා දහම දකින ඇසක් සංඥාපත්තේ ඇසක් කියන එක. ඇසක් කියන්නේ ආයතනය කියන මට්ටමින් එන වගේ අදහසක්. තව අදහස් තියනද අපේ කල්‍යාණ මිත්‍රයන්ගේ?
පොග්ගලගේ මහත්මයා මම සමහර විට වැරදි වෙන්න පුළුවන්. මට හිතුණා දැන් චක්කුංච නිරුද්ධති කියනකොට ඇස නිරුද්ධ වේ, එවිට රූප සංඥාවද නිරුද්ධ වේ වගේ කිව්වොතින් මෙතන ස්පර්ශාන්තයයි ස්පර්ශ සමුදයාන්තයයිද කියලා. ඒ ගැන ඔබතුමාගේ අදහස් දැනගන්න කැමතියි.
ඔව් බොහොම හොඳයි. ඒ වගේ අපි එක එක පැතිවලට මේක සම්බන්ධ කරලා බලන්න ඕන. මොකද හැම එක පැත්තකින් අපි හිතමු ආර්ය දර්ශනය නැත්නම් සම්මා දිට්ඨිය ඇති වුණොත් මේවා විස්තර කරගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් අපිට මේ ධහම අයින් කරන්න බෑනේ. අපට තේරුම් නෑ කියලා බුදු දහම. එතකොට අපිට නුවණින් විමසන්න වෙනවා. එතකොට ස්පර්ශයයි ස්පර්ශ සමුදයයි අපි දන්නවා ස්පර්ශ නිරෝධයයි. ස්පර්ශයයි ස්පර්ශ සමුදයයි ස්පර්ශ නිරෝධයයි කියන තුන අවබෝධ කළොත් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන් කියලා ඒ දේශනාව තියෙන සම්මා දිට්ඨි සූත්‍රයේදී. එතකොට ඒකම තව විදිහකින් කිව්වද? ඉතින් ඒ වගේ පැත්තකිනුත් මට මේකේ නිකන් කියන්නේ අදහසක් එනවා, මේ සම්මා දිට්ඨිය කියන එකටද මේ සේ ආයතනය කියලා කිව්වේ? ඒ කියන්නේ ලෝකෝත්තර දර්ශනේ ඉන්නේ ලෝකෙට අයිති දර්ශනේ. ඒකට ලෝකෝත්තර දර්ශනේදී පහළ වෙන දැක්මක්ද සේ ආයතනේ වේදිතබ්බි. ඒකට සාමාන්‍යයෙන් ලෝකයා ඉන්න තත්ත්වය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා, ලෝකයා ඇත්ත ආර්ය විනයේදී බොරුවක් මුසාවක් කියලා. ඒ වගේම ලෝකයා බොරු කියලා හිතන දේ ආර්ය විනයේදී ඇත්තක් කියලා එහෙම දේශනාවකුත් තියෙනවා. එතකොට දැන් මෙතන කියනවා සේ ආයතනේ වේදිතබ්බි, මෙන්න මේ ආයතනේ දත යුතුයි. ඒ කියන්නේ මේක සාමාන්‍ය පුද්ගලයාට තියෙන එකක් නෙවෙයි, ආර්ය දර්ශනය තුළම ඇති වෙන දැක්මක් කියන පැත්ත. එතෙන්දී ඔබතුමිය කිව්වා වගේ මං හිතනවා පස්සෙයි පස්ස සමුදයයි විතරක් නෙවෙයි, පස්ස නිරෝධයක් එක්කම දකින්න පුළුවන්. ඒ කියන්නේ අර අන්ත දෙකයි මැදයි. ඒ කතාව මං හිතන්නේ අර මජ්ජේ සූත්‍රෙන් ගන්න ඇත්තේ. පස්සේ කාන්තයක්, පස්ස සමුදේ තවාන්තයක්, පස්ස නිරෝධය මැද කියන එක. එතකොට ඒ සූත්‍රෙදි සඳහන් වෙන්නේ ඒ අන්ත දෙක දකින්න මැද පැවරෙන්නත් එපා කියන මට්ටම. සෝබය අන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති කියලා කියනවානේ ඒ මජ්ජේ සූත්‍රෙදි. එතන එතන අපිට ඒ පස්සේ විදිහට කිව්වත් එතන ආයතන විදිහටත් විස්තර කෙරෙනවා. මං හිතන්නේ ඒක කෙලින්ම මෙතෙන්ට ගැලපෙනවා. එතන අජත් ආයතන ඒකාන්තයක්, බහිත් ආයතන තවාන්තයක්, විඥානයේ මැදයි. ඒක අන්ත දෙක දැනගන්න ඕන, මැද සැවරෙන්නත් එපා කියන දැක්ම එන්නේ මෙන්න මේ වගේ ආයතනකින්ද කියන එක. තෙරුවන් සරණයි. තව අදහස් තියනවද?
අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කාලය ගත නොකර. චිත්‍ර රාජපක්ෂ මහත්මිය, ඔබට පුළුවන් දෙක තුෙන්න.
තිරුවන් සරණයි. ඇත්තටම මම දැන් මේ එකතුනේ තව පොඩ්ඩක් හුඟන් දීලා ඉන්නම්. තිරුවන් සරණයි. මම ඇත්තටම දන්නේ මොකද්ද කියලා සාකච්ඡාවට භාජනය වෙන්නේ මොකද. ඒක නිසා තව පොඩ්ඩක් අහගෙන ඉඳලා සම්බන්ධ වෙනම්. තිරුවන් සරණයි.
එක මතක් කරන්නම් බොහොම ඇති කරුණක් මේ අපි කතා කළේ. මේ කාමගුණ සූත්‍රය කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන තස්මාතිහ භික්කවේ සේ ආයතනේ වේදිතබ්බි. එසේනම් භික්ෂූනි, මෙන්න මේ ආයතනය දත යුතුයි. සේ ආයතනේ වේදිතබ්බි. යස්ස මොකක්ද? ඒක විස්තර කරනවා. චක්කූච නිරුජ්ජති, රූප සංඥාච නිරුජ්ජති. ඒ විදිහට ආයතන හයටම කියනවා. මේකේ දිවට ගත්තොත් ජීවහාච නිරුජ්ජති, රස සංඥාච නිරුජ්ජති. අපි මනසට ගත්තොත් මනෝච නිරුජ්ජති, ධම්ම සංඥාච නිරුජ්ජති. සේ ආයතනේ වේදිතබ්බේ. ඒ විදිහට මේ දේශනා කරනවා. ඉතින් මෙතනත් මේ බුදුරජාණන් වහන්සේ බොහොම කෙටියෙන් දේශනා කරපු ධර්ම කරුණක් මේක. ඒ ගැන තමයි අපි කතා කරන්නේ. මොකද්ද මේ සේ ආයතනේ කියලා? මොකද්ද මේ අමුතු ආයතනයක් ගැන කියන්නේ? ඇස නිරුද්ධ වෙන, රූප සංඥාව නිරුද්ධ වෙන ආයතනයක් දත යුතුයි කියලා. ඒ කරුණ තමයි අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් මේක වැටහෙන විදිහට මේ අදහස් ඉදිරිපත් කළොත් අපිට මේකේ මම හිතනවා බොහොම වැදගත් ධර්ම කරුණක් මතු කරගන්න පුළුවන් වෙයි, අපේ මාර්ගයේ වඩන්න උදව් වෙන කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඇත්තම මට තේරෙන විදිහට නම් මෙතනදී කියවෙන්නේ මේ බාහිර ආයතන. ඒ කියන්නේ අපි රූප ආයතන කියලා ගන්න බාහිර ආයතනය මනාව දැනගන්න ඕනේ කියන එක. يعني රූපේ පිරිසිඳ දකින්න ඕනේ. يعني රූපේ පිරිසිඳ දැක්කොත් අසක් උපදින්නේ නැහැ. එතකොට අසක් උපදින්නේ නැත්නම් එතන ස්පර්ශයක් නැහැ. ස්පර්ශයක් නැත්නම් අනිවාර්යයෙන්ම සංඥාවක් වේදනාවක් ඒවා ඇති වෙන්නේ නැහැ. එහෙමනම් මේ ආයතනය දැනගන්න ඕනේ කියන්නේ රූප ආයතනය එහෙමත් නැත්නම් බාහිර ආයතනය කියන තේරුම් ගන්නයි.
තේරුම් ගන්නයි ඇත්තම කාම ගුණයන් ගැන කතා කරනොත් අපි සාමාන්‍ය විදිහට මෙතන දැන් ඒ ඔබතුමා කිව්වා වගේ අපි දැනගෙන ඉන්නේ කාම ගුණයන් ගැන තථාගතයන් වහන්සේ දේශනා කරපු විදියටද කියලා අපි තේරුම් ගන්න ඕනේ කියලා හිතනවා මුලින්ම. මොකද අපි දකින කාම ගුණය වෙනස් කියන එක ඒ දැකීමට මේව සෙයාත නැකින් දකින්න කියන්නේ නැහැනේ. නමුත් කාම ගුණයන්ට ඇත්තටම කාමයට කාම හේතු වෙන්නේ ඒ නිදානේ කියලා කියන්නේ ස්පර්ශයටයිනේ අප කියලා අපි දන්නවනේ. ස්පර්ශය ඇත්තටම ස්පර්ශය ස්පර්ශ සමුදය ස්පර්ශ නිරෝධය කියන එක යම්කිසි මනසකට අවබෝධ වෙනවා නම් ඒක වචනවලින් තේරුම් ගැනීමක් නෙමෙයි. ඒ අවබෝධය එනවා නම් එවැනි අවබෝධයක් එන්න විශේෂ හැකියාවකින් වෙන්න ඕනේ. විශේෂ ආයතනයක් කියන වචනේද කියන එක තමයි හිතෙන්නේ. ඒ නිසාද කියලා මොකද මෙවැනි තත්ත්වයක් නොදැක්කොතින් අපි කාමය නැති කරන්න කියලා කරන හැම දෙයක්ම ලෝකෙට අයිති වෙනවා. ඒ සම්බන්ධ නිසා ඇත්තටම මේ විශේෂ වූ ප්‍රඥාව මොකද යථාභූත ඥානය නිසා අපිට ලැබෙන්න ඕනේ ප්‍රඥාව කියන ආයත ප්‍රඥාව තමයි ඇත්තටම වැඩෙන්න ඕනේ කියන එක. ප්‍රඥාවෙන්මයි මේ දිහව බලලා තේරුම් ගන්න ඕනේ කියන එක. මොකද ප්‍රඥාව වැඩෙන්න නම් මේ නිරෝධය ස්පර්ශ නිරෝධය දැක්කොත් පමණක් මේ දේ සිදු වෙන්න පුළුවන් කියන එක උඩ ඒ වෙන්න පුළුවන් කියලා ඒ විදිහට තමයි හිතෙන්නේ. තේරුවන් සරණයි.
තේරුවන් සරණයි. යව කොහොම හොඳයි මේ අදහස. මේ මම මේ අතර මේ සූත්‍රයම පොඩ්ඩක් ගත්තා. ඒකේ බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා. මම සිංහලේ පරිවර්තනය කියන්නම්. මේ මහණෙනි සම්බෝධියෙන් පූර්වයෙහිම සම්‍යක් සම්බුද්ධ නො වූ බෝධිසත්ත්ව වූම මට මෙබඳු අදහසක් විය. මාගේ සිතින් විඳින ලදුව යම් මේ පංචකාම ගුණ කෙනෙක් ඉක්ුතු වූහුද නිරුද්ධ වූහුද වෙනස් වූහුද ඒ අතීත පංචකාම ගුණයන්හි හෝ වර්තමාන පංචකාම ගුණයන්හි හෝ මාගේ සිත බහුල වශයෙන් ගමන් කරන්නේය. අනාගත පංචකාම ගුණයන්හි හෝ ස්වල්ප වශයෙන් ගමන් කරන්නේය. මහණෙනි ඒ මට මෙබඳු අදහසක් විය. මාගේ සිතින් පෙර අනුභව කළා වූ ඉක්ුත් වූ නිරුද්ධ වූ වෙනස් වූ යම් පංචකාම ගුණ කෙනෙක් වෙද්ද තමහට වැඩ කැමැත්තා වූ මා විසින් පංචකාමයට සිත නොයැවීම සිහියත් චිත්තයාගේ ආරක්ෂාව කටයුත්තේය කියායි. බුදුරජාණන් වහන්සේට බෝධිසත්ව කාලෙදී මෙහෙම හිතුණා කියලා තමයි එහෙම කියන්නේ. ඊළඟට මහණෙනි එහෙන් මෙහි තොපගේද සිතින් පෙර අනුභව කරන ලද්දා වූ ඉක්ුත් වූ නිරුද්ධ වූ වෙනස් වූ පංචකාම ගුණයෝ වෙත්ද ඒ අතීත පංචකාමයන්හි හෝ වර්තමාන පංචකාම ගුණයන්හි හෝ තොපදේසිත බහුල වශයෙන් ගමන් කරන්නේය. අනාගත පංචකාම ගුණයන්හි හෝ ස්වල්ප වශයෙන් ගමන් කරන්නේය. මහණෙනි එහෙන් මෙහි තොපගේද සිතින් අනුභව කරන ලද්දා වූ ඉක්ුත් වූ නිරුද්ධ වූ වෙනස් වූ පංචකාම ගුණයෝ වෙද්ද එහි තමහට වැඩ කැමැත්තා වූ තොපෙන් අප්‍රමාදයක් සිහිය ආරක්ෂා කළ යුත්තේය. එතන වචන දෙකක් කියනවා. අප්‍රමාදයක් සිහියත් ආරක්ෂා කළ යුත්තේ මහණෙනි එහෙයින් වරහන් ඇතුලේ නිර්වාණයෙහි කියලා තියෙනවා යම් තැනෙකි අසත් නිරුද්ධ වේද රූප සංඥාවත් දුර වේද ඒ ආයතනය දත යුතුය. ඒ කියන්නේ මේ දැන් සඳහන් කරපු ටික කියන්නේ සේ ආයතන තස්මාතිහ භික්කවේ සේ ආයතනේ වේදිතබ්බේ යත්ත චක්කූච නිරුද්ධති රූප සංඥාච නිරුද්ධති සේ ආයතනේ වේදිතබ්බේ. ඒකේ මැද ටික අයින් කරලා තියෙන්නේ යත්ත ජීවහාච නිරුද්ධති රස සංඥාච නිරුද්ධති සේ ආයතනේ වේදිතබ්බේ යත්ත මනෝච නිරුද්ධති ධම්ම සංඥාච නිරුද්ධති සේ ආයතනේ වේදිතබ්බේ. ඉදං අත්තා භගවා උත්තාස් සනා විහාරම් පාවිච්චි. මෙහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ විහාරෙට වැඩියා කියලා. එතකොට අර කාම විතර්කවල හිත බහුල වශයෙන් හැසිරෙන එකෙන් මිදෙන්න කැමති කෙනා අප්‍රමාදයක් සිහියක් ආරක්ෂා කර ගන්න ඕන. ඒ සඳහා තමයි ඔන්න මෙතන දැන් මේ දේශනාව තියෙන්නේ. එහෙනම් යම් තැනක සත් නිරුද්ධ වේද රූප සංඥාවත් දුර වේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනක කනක් නිරුද්ධ වේද ශබ්ද සංඥාවත් දුර වේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනක නාසයත් නිරුද්ධ වේද ගන්ධ සංඥාවත් දුර වේද ඒ ආයතනය දත යුතුයි. යම් තැනක දිවත් නිරුද්ධ වේද රස සංඥාවත් වලකීද ඒ කරුණ දත යුතුයි. යම් කරුණක කයත් නිරුද්ධ වේද ස්පර්ශ සංඥාවත් වලකීද ඒ ආයතනයේ දත යුතුයි. යම් කරුණෙක් සිතත් නිරුද්ධ වේද ධම්ම සංඥාවත් වලකීද ඒ ආයතනය දත යුතුයි කියලා තමයි ඒ දේශනාව තියෙන්නේ. එතකොට අර ඔබතුමිය කිව්වා වගේ අපි මේ කාම සංඥාවල හැසිරෙන ගතියෙන් මිදෙන්න පක්‍රමයක් විදිහට තමයි මේ දේශනාව කරලා තියෙන්නේ. කොහොමද අප්‍රමාද වෙන්නේ, කොහොමද සිහිය පිහිටන්නේ කියන එකට උදව් කරගන්න කරපු දේශනාවක් කියලා හිතන්න පුළුවන්. ඒක මෙතෙන්දී අපි අර බාහිර ආයතන ගැන කිව්වට මෙතන ඒ අජ්ජත් ආයතන ගැනත් කියලා තියෙනවා. කියන්නේ ඇස නිරුද්ධ වෙන මේ රූප සංඥා නිරුද්ධ වෙන කියලා. චක්කුච නිරුද්ධති රූප සංඥා ච නිරුද්ධති. ඒ ආයතනේ වේදිතබ්බේ. නැ ඒ ආයතනය දස යුතුයි. ඒ විදිහට තමයි කියන්නේ. එතෙන්දී මම හිතන්නේ අර ඉදිරිපත් කරපු අදහසේ තියෙන අර කාම ගුණ කියනකොට අපිට මතක් වෙනවා දැන් ලෝකේ තියෙන රූප ගැන සඳහන් වෙනවනේ. මේ පවතින්නේ චිත්‍ර ගොඩක් විතරයි. අර සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන කතාව තිට්ඨානි කානි තතේව ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිට්ඨානි චිත්‍රානි තතේව ලෝකේ. මේ ලෝකේ ඇත්ත තත්ත්වේ මේ පවතින්නේ චිත්‍ර ගොඩක් විතරයි. තිට්ඨානි චිත්‍රානි තතේව ලෝකේ. ලෝකේ ඇත්ත ස්වභාවය යථාභූත ස්වභාවය පවතින්නේ චිත්‍ර ගොඩක් විතරයි. ඒ වුණාට කාමයේ බවට පත් වෙන්නේ මේ පුරුෂයාගේ සංකප්ප සංකල්පනාටික. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන එකත් මම හිතන්නේ මෙතනට සම්බන්ධ කරගන්න පුළුවන් වෙයි කියලා ඒ කියපු අදහස් වලින්. තව අදහස් තියෙනා නම් ඉදිරිපත් කරන්න.
ඇත්තටම කොගලගේ මහත්තයා එතන දැන් පතාගතයන් වහන්සේ දේශනා කළ තියෙනනේ අපිට කාම ගුණ වෙනයි කාමය වෙනයි කියලා. දැන් ඔබතුම පැහැදිලි කරේ ඒක තමයි. අර කාම ගුණ චක්කුවෙන් දැනගන්න රූප, ඒ කියන්නේ අපි සාමාන්‍ය විදිහට සිංහලෙන් කියොත් ඇසෙන් දැනගන්න රූප, කනෙන් ඇහෙන ශබ්ද, දිවෙන් දැනගන්න රස আদি ඒ පහට කාම ගුණ කියලා කියන්නේ. නමුත් කාමය කියලා කියන්නේ ඒ ඔබතුමා විස්තර කළ විදිහට ඒක සංකල්පයක් කියන එක. එතකොට අපි රූප ගැන ඉගෙන ගන්නකොට අපි ඊටාම පැහැදිලිව ඉගෙන ගත්ත මේව තියෙන්නේ රූපවල නෙමෙයි කියන එක. එහෙමනම් යම්කිසි රූපයක අපි ඒ කියන්නේ වර්ණ රූපයක් හෝ ශබ්දයක් හෝ රස රූපයක් ආදී වශයෙන් අපිට අරමුණක් ඇතුල් වුණාම ඒ ඔස්සේ ඇති කරගන්න සංස්කරණ උඩයි මේ කාමය ඇති වෙන්නේ. එහෙම නැතුව ඒ එළියේ තියෙන වගේ නෙමේ කාමය තියෙන්නේ කියන එක අපි මුලින්ම අවබෝධ කළ යුතු දෙයක් වෙනවා කියන එක තේරෙනවා. මොකද සාමාන්‍ය මට්ටමේ පුතග්ජන මට්ටමේ කියන්නේ සෝවාන් තත්ත්වයට ඉහළ පහළින් ඉන්න කෙනෙකුට හැම වෙලාවෙම අපි කාමයටනේ අපි කාම ගුණවලටනේ දෝෂාරෝපණය කරන්නේ. මේ දේ සිදුනේ අරක නිසයි මේක නිසයි කියලා අපි එළියේ තියෙනවට තමයි දෝෂාරෝපණය කරන්නේ. ඒ විදිහට දෝෂාරෝපණය කරන්න අපිට විශේෂ ආයතනයක් අවශ්‍ය නැහැ. ඒක තමයි සාමාන්‍යදී. නමුත් අතාරතෙන් අපි දේශනා කරන්න ඇත්තේ කියලා හිතෙන්නේ මේ කාමය තේරුම් ගැනීමේදී කාමය කොහොමද හටගන්නේ කියන එක. ස්පර්ශයෙන් හටගන්න බව අවබෝධ වෙන නම් කෙනෙකුට මෙවැනි විශේෂ ප්‍රඥාවකින් ඒ දිහා බලන්න ඕන කියන එක තවදුරටත් වැටහුණා වගේ තේරෙනවා. තිරුවන් සරණයි.
ඔව් ඒක ඒ අදහස බොහොම වැදගත්. එතකොට අපි මේ බාහිර රූප නෙවෙයි ඇත්තටම අපේ මේ කෙලස් වෙන්නේ නැත්තම් කාම ගුණ කියන වචනය අතන මේ මට මතක විදිහට ඒකේ සඳහන් වෙන්නේ වගෙන කියන තව සූත්‍රයක මේ දැන් අපි සාමාන්‍ය කෙනා කාමය කියලා හිතන්නේ බාහිර වස්තු වලට. අපි හිතන රූප වලට තියෙන ඇලීම, ශබ්ද වලට තියෙන ඇලීම ඔය විදිහට ඒ බහිද්ද ආයතන වලට. හැබැයි මේක පෙන්නනවා ඒ බහිද්ද ආයතන කියන එක නෙවෙයි කාමය. ඒකට ඒක තමයි අර විස්තර කරන්නේ. පවතින්නේ චිත්‍ර ගොඩක් විතරයි. මේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන එක. රාගමය සංකල්පනාමයි පුද්ගලයාගේ කාමයේ බවට පත් වෙන්නේ. ඒකට ආර්ය විනයේදී අර බාහිර වස්තු කාමයේ ගණයට වැටෙන්නේ නැහැ. අපි කාම වස්තු මොනවද කියලා අහුවත් අපිට සාමාන්‍යයෙන් කියවෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ වගේ විදිහටනේ. බාහිර ඒවා. ඒ වුණාට ආර්ය විනයේදී, ඒ කියන්නේ ආර්ය දර්ශනයේදී ඒවා නෙවෙයි. ඇත්තටම මේ ආගමේ සංකල්පනාමයි කාමයේ විදිහට ගන්නෙ නැතුව බාහිර තියනවා නම් ඒ තියනවා කියන හිතන දේවල් නෙවෙයි කියන අදහස. ඉතින් ඒක මං හිතනවා අර දැන් රූප ගැන ඉගෙනගෙන ඉමේදී අපි බාහිර රූප ගැන වෙනම ඉගෙනගෙන ඒක කාමය නෙවෙයි, ඕක ගැන ඇති වෙන සංකල්පනා ටික තමයි කාමය. ඊළඟට ඒකම බලන්න පුළුවන් දැන් එළියේ තියෙන රූපෙට. දැන් ඔක කිව්වට අපේ තියෙන ඇලීම නැති වෙන්නේ නෑනේ. එහෙනම් ඒ ඇලීම ගැටීම අඩු කරගන්න එක එක ක්‍රමවලට රූපය මෙනෙහි කිරීම සිද්ධ වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට ඒ එළියේ තියෙන රූපේ අනිත්‍යයි නැත්නම් වෙනස් වෙලා යනවා කියලා බලනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අසුබ සංඥාවට අදාළ විශේෂයෙන් ශරීරවලදී අපි බලනවා මේවා මේක එක කොටස් වලින් හැදිලා තියෙන්නේ. ඒවත් බොහොම පිළිකුල් සහගතයි නේද? ඒ පිළිකුල් සහගත දේවල් එකතු වෙලා හැදිච්ච ඔය රූපයක් එහෙනම් ඒ වගේම පිළිකුල් සහගත අසුබ දෙයක් නේද කියලා බැලීම තුලිනුත් ඒ සාමාන්‍ය මට්ටමේ ඇලීම ගැටීම අඩු කරගන්න නැත්නම් තණ්හාව අඩු කරගන්න මූලික භාවනා ටික තියෙනවා. ඉතින් එතන එතෙන්දී කෙලින්ම මේ ආර්ය දර්ශනය කිව්වට ඔක තේරුම් ගන්න අපහසු වෙනවා. අපේ තියෙන තදබල කෙලෙස් අඩු කරගන්න තමයි ඒ පැත්ත දීලා තියෙන්නේ කියන විදිහට තමයි මම දකින්නේ. ඒ කියන්නේ අර මූලික කායනුපස්සනාවේ තියෙන භාවනා ටික ගත්තොත් මේවා කඩලා බලන්න පුළුවන්. මේවා හැදිලා තින්නේ කොහොමද කියන ස්වභාවයෙන්. කියන්නේ අපිට මේ මුළු වස්තුවක් තියෙන එකක් විදිහට හිතුණාට ඔතන තියෙන මේ වගේ ස්වභාවයක් නෙවෙයි. ඊට වඩා වෙනස් ස්වභාවයක් කියන මට්ටමක් හිතට දීලා අර තියෙන අපේ බලවත් නීවරණ ධර්ම මට්ටම දැන් ඇලිම ගැටින් කාමච්ඡන්ද ව්‍යාපාද කියන ඒ වගේ දේවල් අඩු කරගන්න ඉස්සෙල්ලා උපක්‍රමයක් දීලා තියෙනවා ඒ බාහිර දේවල් ගැන බලන්න. හැබැයි මේ නීවරණ යටපත් වුණ මනසට මම හිතනවා එතනින් එහාට යන්න ආර්ය දර්ශනයට වෙතෙන්න එහෙම නැත්නම් මේ ලෝකෙන් එතෙර වෙන පැත්ත දකින්න ඊට වඩා එහාට දේශනා ටිකක් තියෙනවා. ඉතින් දැන් ඒ පැත්තෙන් තමයි මම මෙතන මේක මේ සේ ආයතනේ වේදිතබ්බේ යත්ත චක්කූච නිරුජ්ජති රූප සංඥාච නිරුජ්ජති කියන මට්ටමෙන්. ඒ කියන්නේ මෙන්න මේ ආයතනය දැක්කොත් ඇස නිරුද්ධ වෙන්න ඕන රූප සංඥාවත් නිරුද්ධ වෙන්න ඕන කියන අන්න ඒ ආයතනය දත යුතුයි කියන මේ විදිහට තමයි මෙතන මේ මට නිකන් හිතෙන්නේ මේ දේශනාවේ තියෙන්නේ කියලා. මොකද මේ දේශනාවේ අර අපි කියපු කරුණු එකක්වත් නැහැ. බාහිර රූපේ ගැන වෙනම විස්තර කරලත් නැහැ. අජ්ජත් රූපේ ගැන වෙනම විස්තර කරලත් නැහැ. කෙලින්ම කියන්නේ මෙන්න මේ ආයතනය දත යුතුයි. මොකද්ද මේ අස නිරුද්ධ වෙන රූප සංඥාව නිරුද්ධ වෙන. මෙතන දැන් අර අපි කියපු කරුණු වලට ගැලපෙනා මෙතන රූපය නිරුද්ධ වෙන කියලා නෙමෙයි කියන්නේ. බාහිර රූපය නිරුද්ධ වෙන නැත්නම් බාහිර සබ්දය නිරුද්ධ වෙන කතාවක් නෙවෙයි කියන්නේ. රූප සංඥාව නිරුද්ධ වෙන, ශබ්ද සංඥාව නිරුද්ධ වෙන. එකනම් මේ වචනේ ටිකක් අපිට අවධානය යොමු කරන්න පුළුවන් කියලා. එතෙන්දිත් පේනවා මේක දැන් බාහිර රූපයක් ගැන හෝ සත්‍යයක් ගැන නැත්නම් ඒවත් ගැන නෙවෙයි කතා කරන්නේ. ඒව ගැන ඇති වුණ සංඥාව ගැන. එතකොටත් තේරෙනවා මේක මේ මේ මේක Taman තුලින් බලන අර මං කියේ සංකප්ප රාගෝ කියන පැත්තෙන් බලන මට්ටමට එන්න උදව් වෙන දේශනාවක් වගේ කියලා. මේ ගැන මොනවා හරි අදහස් තියනවාද? මේවා දැන් අපි අදහස් විමසන්නේ මේක ගැන එකඟ වෙන්නම ඕනේ නැහැ. මන්ට හිතෙන විදිහ කියන්න පුළුවන් වෙනස් අදහස් තියනවා. ඒකට ඒ
සාකච්ඡා රහසයි මතය බාධා කරලා සමායි බාධාන්නේ මම මේ කියන්න හැදුවේ ඇත්තෙන් මම ඉස්සෙල්ලා කලින් කිව්වෙත් ඒකයි. අපි මේ රූපය කියන මූලික කාරණය. ඒතර රූපය කියන එකනේ බාහිර රූපයටත් අයිති වෙන්නේ. ඒතර මේ රූපය කියන එක නිවැරදිව වටහා ගත්තොත් මේ රූපය කියන ගැන මනාව පිළිසිඳ දැක්කොත් ඒතර රූප සංඥාවක් හිතින් නැහැ. ඒක සංඥාව ඇති වෙන්නේ රූපය ගැන තියෙන වැරදි ආකල්ප නිසා. අර මහත්යම කිව් විදිහට චිත්‍රයක් කියලා ගන්න නිසායි චිත්‍ර සංඥාවක් හිතින්නේ. නමුත් එතන රූපය කියලා ගත්ත රූපේ මනාව තේරුම් ගත්තොත් ඒ චිත්‍රය නෙවෙයි රූපය කියන්නේ. තථාගතයන් වහන්සේ රූපය කියලා හඳුන්වන්නේ සතර මහා ධාතුයේ ඒ ආසෙන් හැදෙන උපාද රූපයි. එතකොට රූපය කියන එක චිත්‍රය නෙවෙයි නම් අර සංඥාවක් ඇති වෙන්නේ නැහැ. ඒක සංඥාව නිරුද්ධ වෙනවා. දැන් ඒ වගේ තත්ත්වයකට එනකොට ඇස කියන කාරණේ අපි මනාව වටහාගෙන ඉන්නවා. ඇස කියන්නේ මොකද්ද කියලා. ඒතර ඇස කියලා කාරණේකුත් ඇති වෙන විදිහක් නැහැ රූපය දන්නවනම්. මේ කාරණේ ගැඹුරින් විස්තර කරගත්තනම් මම හිතන්නේ මේ සතගතයන් වහන්සේ කියලා තියෙන්නේ මෙන්න මේ ආයතනේ මනාව දකින්න කියලා. මේ ආයතනේ කිව්වේ අන්න ඒකයි රූප ආයතනේ. රූප ආයතනේ මනාව වටහා ගත්තොත් ස්පර්ශ නිරෝධයත් වෙනවා. ස්පර්ශ නිරෝධ වෙනකොට සංඥාවක්වත් නැහැ. තේරුවන් සරණයි.
ඔව් බොහොම වටිනා ඒ අදහස. මේ ඒක ටිකක් ගැඹුරුයි. මං හිතනවා ඔබතුමාට පුළුවන් නම් අපේ සාමාන්‍ය උපමාවකුත් අරගෙන ඔක විස්තර කළොත් අනිත් අපිට තේරුම් ගන්න තව ටිකක් පහසු වෙයි කියලා. උපමාවක් කියන්නේ දැන් අපි ඇහෙන් දකින රූපයක් හරි කණෙන් අහන දෙයක් හරි ඒ වගේ සාමාන්‍ය ජීවිතයේ අත්දැකීමක් අරගෙන ඒ කරුණ තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. පෙරවන් සරද
ඇතෙම මේක බොහොම ගැඹුරුම ධර්මය තමයි මං හිතන්නේ මෙතන තියෙන්නේ. මත්ය කිව්වා වගේ ඒකින්ද සමයන් ඒ ආකාරයෙන් සලකන්න අමාරුයි. නමුත් ඒකයි අර රූපය ගැන මන දැන් රූපේ පිළිසින දකින්න කියලා තියෙන තථාගතයන් වහන්සේ ඒ හින්දායි මං හිතන්නේ. දැන් අර මත් ඉස්සලා ගත්ත උදාහරණේ චිත්‍රය ගැන අපි බිත්තියක් සම්පූර්ණයෙන්ම පින්තාරු කරලා යම් කිසි චිත්‍රයක් ඇඳලා තියෙනවා නම් දැකපු ගමන් බිත්තිය නෙමෙයි පේන්නේ චිත්‍රය කියනවා. එතකොට අපේ රූප එතකොට අපේ සංඥාවෙන්නේ අපි දැනගන්නේ අපි දකින්නේ ඒක ඇඳලා තියෙන චිත්‍රය. අපි ඒකේ කියමුකෝ ඒ ගහක් ඇඳලා තියෙනවා කියලා. ඒතර ඒ ගහේ චිත්‍රය තමයි අපි දකින්නේ. නමුත් ඇත්ත වශයෙන්ම අපි එතනට තට්ටු කරොත් වදින්නේ ගඩොල් වැලි තියෙන බිත්තිය අත. එතකොට ඒකේ එතකොට චිත්‍රය ඇවිල්ලා චිත්තය උපාදාය කරගෙන චිත්තය ආධාර කරගෙන ඒක උඩ තින්ත වලින් සකස් වෙලා තියෙන දෙයක්. නමුත් ඒ චිත්තය නෙවෙයි එතන ඇත්ත වශයෙන්ම තියෙන චිත්තය. ඒක යන්නේ මේ ඇත්ත தත්ත්වේ කවදාවත් අපිට ග්‍රහණය වෙන්නේ අපිට මතු පිට தත්ත්වේ නේද? දැනෙන්නේ අපි දැකගෙන අපිට ඒ කියන්නේ අපි අවිද්‍යාවෙන් තමයි අපි මේ ලෝකේ ගොඩනගාගෙන තියෙන්නේ. මේ ලෝකේ ගොඩනගාගන්න කාරණේ තමයි මේක අපි විසින් අපි අවිද්‍යාව නිසා ඇත්ත ඇතිසැටිය නොදන්න නිසා බාහිරේ අපිට හමුවන දේ නිවැරදිව අපි නිවැරදි ඇත්ත ඇතිසැටිය නොදන්න නිසා අපි විසින් මවා ගන්නවා. අපි විසින් ඒ කියන්නේ අප තුල තමයි අපේ මනස තමයි මේ මවා ගැනීම සිද්ධ කරගන්නේ අපි. ඉතින් ඒ தත්ත්‍ය විසඳ ගන්න පුළුවන් විදිහ තමයි තථාගතයන් වහන්සේ අපිට පෙන්වන්නේ ලෝකෙන් මිදෙන විදිය. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. තවත් අදහසක් වගේ හිතට ආව පද්මසිරි මහත්මයා විස්තර කරපු තැන ඉතාමත්ම පැහැදිලි. අපි සාමාන්‍යයෙන් රූපයත් රූප සංඥාවක් කියන දෙක හරියට තේරුම් අරන් තියෙනවද කියන එකත් අපිට සමහරක් වෙලාවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද සාමාන්‍ය විදිහට අපි කතා කරුවොතින් අපි දැන් භාවනාවකට එහෙම යොමු වෙන්න කියලා අපි හිතමු අපි අයින් වෙනවනේ පුළුවන් තරම් අපි රූප වලින් අයින් වෙන්න බලනවා. ඒ මොකද අපි අපේ සාමාන්‍ය අදහස තමයි අපේ මනසක ඇලඹිල්ලක් ඉන්ජිනයක් ඇති කරනවා නම් මේ රූපමයි අපිට ඒක කරන්නේ කියලා. ඒ නිසා අපි එවෙන් අයින් වෙලා යම් කිසි දවසක අපි හිතමු අපි ආරණ්‍යකට ගියා කියලා. ආරණ්‍යකට යන්නේ අර ඔක්කොම පෙනෙන දේවල් ඇහෙන දේවල් සස බලපු දේවල් ඒවයින් අයින් වෙලා අපිට සැපයක් ලැබෙයි කියලා හිතලා. එතකොට අපි ගිහිල්ලා වාඩි වෙලා ඇස් දෙක පියාගත්තාම අපිට ඊළඟට බැටදෙන්නේ මොන වගේද කියන එක අපි දැකලා තියනවාද? එතකොට අනේ එතකොට තමයි අපිට තේරෙන්නේ සතගතෙන් අන්සි දේශනා කරලා තියෙන්නේ ඒ අවස්ථාවේදී අපේ හිත තාමත් අපිට නිශ්චල වෙන්නේ නැහැ. තාම එන්ජිනේ තියෙන්නේ අර රූප වලින් අයින් වුණාට රූප සංඥාවෙන් අයින් වෙලා නැහැ. එහෙමනම් ඒ රූප සංඥාවෙන් ඉවත් වෙන්න ඉවත්ුණු මනසක් කියලා කියන්නේ මෙතන ඇත්තටම පංච නීවරණ වලින් මිදුණු හිතක් කියන එක. මම හිතනවා අර කියපු විශේෂ ආයතනෙන් දැකීම අවශ්‍ය වෙනවා කියන එක. ඒකෙනත් අදහසක් දැනගන්න කැමති කල්‍යාණ මිත්‍රයන්ගෙන් තිරුවන් සරණයි.
තිරුවන් සරණයි කියලා දෙනා කියනවා. මට මම තේරුම් ගන්න තියෙන විදිහ මෙහෙමයි. දැන් අපි දැන් කවුරු විභාගයක් කියෝ වගේ දැන් අපිට ඇහෙන් රූපයක් දැක්කහම කනට ශබ්දයක් ඇහුනහම එතකොට ඒ ශබ්දේ කරා ඇති වෙන විඳීම ඇති වෙලා ඒ විඳීම නිසා ඇති වෙන අපිට ප්‍රපඤ්ඤ දක්වා යනවා. නමුත් රහතන් වහන්සේට ප්‍රපඤ්ඤ කරන්නේ නැහැ. උන්වහන්සේ එතකොට මේ ප්‍රපඤ්ඤ නොකරන මනස තමයි ඒ ප්‍රඥාව. ඒ කියන්නේ ඒ ඇස. ඒ ඇස තමයි දහම් ඇස. එතන තමයි තියෙන්නේ සංඥාවක් උනහද තියෙනවනේ. එතකොට දැන් මේ සූත්‍රයනුව ඒ තියෙන සංඥාවට තමයි කියන්නේ මේ ඒ ප්‍රඥාවත් එක්ක තියෙන සංඥාව. එතකොට අපි දැන් රූපේ පිළිසින්ද දැකලා මේ කිරිසින්ද දැකීම නිසා අපිට ඒක නිසා මේ සංඥාවක් නැහැ කියන්න බෑ. උනාසිත සංඥාවක් තියෙනවා. එතකොට රහතන් වහන්සේලාට අඳුර ගන්නවානේ. දේවල් කතා කරනවා සාමාන්‍ය විදිහට. එතකොට අපිට එතන පැහැදිලි තියෙන මේ ප්‍රඥා ඇහැ. ඒ කියන්නේ දහම් ඇහැ කියන එක මොකද්ද? කියන්නේ අර මේකෙන් තොර වෙච්ච. ඒ කියන්නේ ප්‍රපඤ්ඤ වලින් තොර වුණු. ඒ කියන්නේ සංහමාන දික්කවලට නොයා ඉන්න නොවැටෙන සංඥාවක්. ඉතින් අර සල්හාගල් සූත්‍රෙම හොඳටම පැහැදිලිව කියනවා ඒ කියන්නේ පද හතරක් කියලා කියන්නේ එහෙනම් මේ සංඥාව ඉන්නේ නසඤ්ඤසඤ්ඤේ. මේ වගේ ඉන්න හැබැයි නවිසඤ්ඤසඤ්ඤේ කියන. ඒතර එවිනේ මේ විකට ගියාම එතනත් අපි පැහැදිලිව තේනවා මේ නවිසඤ්ඤෙන්වත් බෑ අසඤ්ඤෙන්වත් බෑ අසඤ්ඤ පළවලෙන්වත් බෑ. ඉතින් මේ මොන හැබැයි සංඥාවක් කියනවා. නැත්නම් එතකොට ඉතින් හොඳට පැහැදිලිව පේනවා සංඥාවක් දිනවා කියන එක. හැබැයි ඒ සංඥාව තමයි ඔය දැන් මෙතන කියන විදිහට අපිට තේ ආයතනයේ වේදිතබ්බේ කියලා තමයි මට තේරෙන්නේ. මට හිතෙන්නේ හරිදුත් දන්නේ නැහැ පොඩ්ඩක් සාකච්ඡාව තුමුසුල බලමු. තිරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඇත්තටම මටත් ඒ වගේ අදහසක් ආවා මේ වසන්ත මහත්තයා පැහැදිලි කරා වගේ. දැන් අපි රූපයක් ඇහැට දැක්කහම පඨවි ආපෝ තේජෝ වායෝ මහා භූත උපාදාය රූපසහිත රූපයක් දැක්කහම අපේ ඇහි චක්කු ප්‍රසාදේ පතිත වෙන රූපය ඒ පඨවි ආපෝ තේජෝ වායෝ නෙමෙයි වර්ණ රූපයක් තමයි පතිත වෙන්නේ. එතකොට ඒ රූපයට තමයි සංඥා වේදනා සංස්කාර ඇති වෙන්නේ. එතකොට ඒ රූපය ඔස්සේ තමයි අපි ජවන මට්ටමේදී කුසල් අකුසල් හදන්නේ විතක්ක කරලා මේ ප්‍රපංච දක්වා යන්නේ. එතකොට ඒ ආකාරයට දැක්කහම රූපයේ පංච උපාදානස්කන්ධේම ඇති වෙන හැටි බලලා ඒකේ නැතිවීම ගැන හිතන එකත් වටිනවා කියන අදහසක් ආවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කොග්ගලේ මහත්මයා ඇතුළු සැමටම. මට හිතෙන්නේ මෙතන කියලා තියෙන්නේ මේ ඇසත් නිරුද්ධ වේද රූප සංඥාවත් නිරුද්ධ වේද කියලා. ඒ කියන්නේ මට හිතෙන්නේ එතකොට ඒක ඇති වෙන්නෙම නැහැ. ඒ කියන්නේ ඒක ඇස ඇති නොවීම රූප සංඥාව ඇති නොවීමට තමයි මේ ආයතනයේ දත යුත්තේ කියන එක. ඒ කියන්නේ මේ එතකොට සංඥාවක් ඇති වෙනවා කියන එක ඇඟ වෙන්නේ නැහැ වගේ තමයි මට තේරෙන්නේ. ඒ කියන්නේ ඒක ඇති නොවීමට යම් ශාස්ත්‍රයක් දත යුතුයි කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි හැමෝටම. මේ සමාවෙන්නම් පසුව එකතු වුණේ මට හිතුණා මේ වගේ දෙයක්. දැන් අපි මෙතන කියනකොට මේ ඒ ආයතනයේ දත යුතුයි කියනකොට මට හිතෙනවා මේ කියන්නේ ඒ ඇසවත් කනවත් කියන ඒ ආයතන ගැන නෙවෙයි කියලා. මට හිතෙන්නේ ඒ తත්වයේ කියන එකයි කියලා. ඒ කියන්නේ මහණෙනි මෙහි යම් තැනක ඇසත් නිරුද්ධ වේද රූප සංඥාවත් නිරුද්ධ වේද ඒ ආයතනයේ දත යුතුයි කියනකොට ඒ ආයතනයේ දත යුතුයි කියන තැන හිතෙනවා ඒ తත්වයේ එහෙම తත්වයක් තියෙන බව දත යුතුයි වගේ කියලා. ඒ කියන්නේ ඇත්තම දැන් අපි අත්තුත් එහෙම ආකාසානං ඡායතනෙ ඒ කියන්නේ ආකාශ සංඥාව පිට වේ පිහිටීම වගේ. ඒ වගේ නේව සංඥා නා සංඥායතනෙ කිව්වහම ඒකත් ආයතනයක් හැටියට තමයි කියලා තියෙන්නේ. එතන සංඥාවක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති දැන. දැන් මෙතනදී කියන්නේ මේ ඇසත් නිරුද්ධ වෙන රූප සංඥාවත් නිරුද්ධ වෙන තැන කියන එකයි මට හිතෙන්නේ. ඒකෙන්ද ඒ මේ ඒ කියන්නේ ඇත්තටම අර මේ හැම ගහපු හරකෙක්ගේ හැමයි ඊට පස්සේ ආපහු ඒ හැම ඇඟුලින් දැම්මම අර මේ නන්දකෝවල් සූත්‍රය වගේ ඊට පස්සේ ඒ දෙක අතර සම්බන්ධයක් නැති දැනක් තියෙනවායි කියන එක. ඒ කියන්නේ බාහිර රූපයක් එහෙම නැත්නම් කියන්නේ මේ හැම එකම මේ කියන්නේ ෂඩායතනයන්ටම ගෝචර වෙන බාහිර අරමුණු තෙක්ක කිසිම සම්බන්ධයක් නැති තැනක් තියෙනවා කියන එක තමයි. ඒක තමයි මම හිතන්නේ අවසාන වශයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ මෙතන මේ සලායතන නිරෝධයයි කියලා. එතකොට ඒ වගේ දෙයක් කියලා දකිනවා. එතකොට මෙතන මේ ආයතනීය දතියුතු කියන තැන ඇත්ත වශයෙන්ම චක්කායතනය වගේ දේවල් නෙවෙයි. ඒ සිද්ධාන්තයේ ඒ වගේ තැනක් තියෙනවා කියන එක දකිනවා කියන එක කියලා හිතෙනවා. අදහසක් පමණයි තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මට මෙහෙම උපමාවක් මතක් වුණා නිකමට. දැන් මේ රසනුවට දැන් උදාහරණයක් ගත්තොත් අපි දැන් හිතමු බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපිට රාහුල කුමාරයා එනවා. එනකොට උන්වහන්සේ අඳුනගන්නවා, ආ මේ රාහුල. මේ රාහුල මගේ පුතා කියලා අඳුනගන්නවා. හැබැයි එතනින් එහාට නෑ. නමුත් මගේ ඉස්සරහට මගේ පුතා කවවත් එහෙම මම ඊට වඩා වෙනස්. මට එතකොට ඒ කියන්නේ මම ඒක අඳුරත් ගත්තා, ඒක සංඥාව පහළ වෙලා අන්තිමට මම ඒ පස්සේ අනේ මගේ පුතා මෙහෙමයි කියලා ඒ හිත යනවා. ඒ ඉතින් පැහැදිලිව තේනවා රහතන් වහන්සේ අඳුන ගන්නවා කියන එක. හැබැයි අඳුන ගත්තට ප්‍රපඤ්ඤ කරන්නේ නැති මනසක නිසා තමයි ඒක වෙන්නේ. නමුත් බාහිරට එහෙම බාහිරට දාන්නේ නැහැ. ඒ කියන්නේ අපි හදන පරණ සටහන හදලා එළියෙන් තියනවා. ඉදියෙන් තිබ්බහම එතකොට ඒ ඉදියෙන් තියනවා කියන්නේ දැක්ක නිසා තමයි එහෙම වෙන්නේ කියලා මට හිතෙන්නේ. ඒ මුලාවේ තෙරුවන් සරණයි.
කල්‍යාණ මිත්‍රයනි තවත් අදහස් තියෙනවද? සේන මහත්තයා ඔබතුමාට කතා කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි. අපේ සමාජයේ දැන් මදුරින්ද මට ගොඩක් අමාරුයි තේරුම් ගන්න. දැන් මට හැබැයි තේරුණා නම් මේ විදිහට දැන් ආයතනය කියන එක මම හිතාගෙන හිටියේ යමක් නිෂ්පාදනය කරන එකක්. එතකොට චක් ආයතනය කියලා කියන්නේ ඇස නිෂ්පාදනය වෙන අවස්ථාව. එතකොට මෙතන නිෂ්පාදනය නොවන අවස්ථාවට එතනට දැන් එතනත් ආයතනයක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා කියලා. කියන්නේ දැන් ඇස ඇති වෙන නැති වෙන විදිහට පාවිච්චි වෙන්න. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි ගත්තොත් අපිට ශබ්දයක් ඇහෙනවා. ශබ්දයක් ඇහුනාම දැන් මේක දැන් වතුර වැටෙන ශබ්දයක්. ඊට පස්සේ ඒක ලැස්ස කියලා හිතෙනවා. දැන් මේ හිතාගෙන යනකොට මෙතන මේ සංඥාව ශබ්ද සංඥාවක් එනවා. ඉතින් ගෞක ගොඩක් වෙලාවට භාවනා කරද්දී කියන එකක් තමයි මේක ශබ්දයක් වුණාම ශබ්දය වුණ බව දැනගන්න. නමුත් ඒක එතනින් එහාට යන්න එපා කියන එක. ඉතින් බුදුහාමුදුරුවෝ මේකමද මේ කියන්නේ මේ කතාවෙන් කියන එක මත මට හිතුනේ. ඒ කියන්නේ යම් කිසි දෙයක් අර මොකද්ද කමර මතක හැටියට දිත්තේ දිට්ඨමත්තා භවිෂ්‍යති සුතේ සුතමත්තා භවත්‍ති කියලා එක ඒ වගේ එකක්. මෙතන බුදුහාමුදුරුවෝ මෙතන කියන්නේ කියන්නේ යම් කිසි දෙයක් ඒක දැක්කා නමුත් දැක්ක බව එතනින් නවතින්න කියන එක. එතන ඒක තමයි මාර්ගය. එතන කියන්නේ බුදුහාමුදුරුවෝ මේක රහතන් වහන්සේලාට කියප එකක් නෙවෙයි. නමුත් රහත් වෙන මාර්ගයක් මේ දීපු එකක් හැටියටයි මට තේරුනේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. බොහොම පිං මහත්මයා. කුමාරි මහත්මිය ඔබතුමියට පුළුවන් ද සම්බන්ධ වෙන්න?
තෙරුවන් සරණයි කියපු දිනාටම මේ චක්කු නිරෝධන කියන එකේ තේරුම චක්කු නිරෝධ කරන්න පුළුවන් කියලා තමයි මේ මං තේරුම් අරගෙන. ඒ කියන්නේ ඇහැ කියන එක අනිත්‍ය දෙයක්. පත්‍යස්යෙන් හටගන්න එක. ඒක සකස් වෙච්ච එකක්. ඇහැ සකස් වෙච්ච එකක්. ඒ වගේම ඒක ෂේ කරන්න ස්වභාවය යුක්ත එකක්. ඒක නිසා ඇහැ නිරෝධ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇහැ බලන ක්‍රම කීපයක්ම මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක තව විස්තර කරොත් එහෙම මේ ඇහැ කියන එක අපිට දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වුණාට ඇහැට ගැටෙනවා යම් දෙයක්. මේ ඇහැ අවිද්‍යාවෙන් සහ කර්මයෙන් තණ්හාවෙන් මේ ආහාරයෙන් හටගත්තු එකක් කියලා තමයි දේශනා කරලා තියෙන. ඒකකොට මේ ඇහැ කියන එක මහා භූතයන්ගේ උපාදාය රූපයන්ගේ හටගෙන තියෙන දෙයක්. එතකොට මේ ඇහැ පෙර නොතිනියම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ කරන පුවා ස්වභාවයෙන්ගේ යුක්තයි. එතකොට මේ ඇහැ මේ හදලා තියෙන්නේ මේ සංකතයි. මේ ඇහැ කියන එක පටිච්ච සම්පන්නයි. කියන්නේ පටිච්ච සම්පන්නයි. පටිච්ච සම්පාද වෙන නිසා තමයි මේ ඇහැ ක්‍රියා කරන්නේ. පටිච්ච සම්පාද. ඉතින් ඒ ටික තමයි මට තේරුම් කරන් තියෙන්නේ මේ චක්කු නිරෝධ ධම්මාති කියන එක. මේක ධර්මතාවයක් කියන තේරුම තමයි මම තේරුම් ගන්නේ. නිවැරදි වැරදි කියනවා නම් නිවැරදි කරන්න.
තෙරුවන් සරණයි. මං හිතන්නේ බොහොම හොඳ අදහස් ගොඩාක් සමූහයක්ම ඉදිරිපත් වුණා. මේක තමයි ධර්ම සාකච්ඡාවකදී වෙන්නත් ඕන. අපි එක අදහසක් කියාගෙන යනවට වඩා හැම දිනාටම තේරුම් ගන්න පුළුවන් විදිහට අපි සාකච්ඡාව ගෙනියන්න. ඉතින් මෙතන දැන් එක කරුණක් ඉදිරිපත් වුණා. අර පාළි වචන ටිකක් කිව්වා. අසඤ්ඤ සංඤී, නිස්සඤ්ඤ සංඤී, නෝපිය සංඤී ඒ වගේ. ඉතින් එතෙන්දී ඒකෙන් විමසන්න ඕන කරුණ තමයි මේ සඳහන් වෙන්නේ ඇත්තටම මේ සංඥාවක් නැතුව ඉන්න වෙලාවද්ද, නැත්නම් සිහිය විකල් වුණ වෙලාවද්ද, නැත්නම් ඔය අසඤ්ඤතලේ වගේ ඉන්න තත්ත්වයක්ද, අනේ ඒ වගේ කරුණක්ද කියන එකට උත්තරේ මං හිතන්නේ එතන සඳහන් කරන්න උත්සාහ කළේ. ඒකත් නුවණින් විමසන්න ඕන. මේ සේ ආයතනේ වේදිතබ්බේ යප්ත චක්කෝච නිරුජ්ජති රූප සංඥාච නිරුජ්ජති කියන මට්ටම මොන ස්වභාවයක් ගැන කතා කරපු එකක්ද? දැන් උදාහරණයක් විදිහට අසඤ්ඤතලයක ඉන්න මට්ටමක්ද? එහෙම නැත්නම් සිහි විසඤ්ඤව ඉන්න තත්වයක්ද? සංඥාවක් නැතුවම ඉන්න තත්වයක්ද? ඔය වගේ ඒ කරුණු හතරටම යෙදෙන මට්ටමක්ද? එහෙම නැත්නම් මේක සාමාන්‍ය ජීවිතේ මට්ටමක්ද? සාමාන්‍ය ජීවිතේ කියුවහම අපිට වෙන් කරන්න වෙනවා මේ සුතක් යන මට්ටම වෙන්න බෑ. මේක ආර්යයන් වහන්සේ කෙනෙක්ගේ නැත්නම් අවිද්‍යාව දුරු කරපු මනසකට හරි ඒ දේ කරන්න උත්සාහ කරන කෙනෙක්ගේ මනසකට හරි මේ සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය සිහියකදී අත්දකින මට්ටමක්ද කියන එක කරුණක් විමසන්න ඕනේ. අපි කල්පනා මිත්‍රයන්ගෙන් මම මේ ප්‍රශ්න කීපයක් යොමු කරන්නේ. අනිත් තව කරුණක් දැන් ඉදිරිපත් කළා. මේක අර මේ දේශනාව කරලා තියෙන මේ රහතන් වහන්සේට නෙවෙයි සාමාන්‍ය කෙනාට ඒ தත්ත්වයට පත් වෙන්න උදව්වක් විදිහට. ඇත්තට මම ඒ කරුණට බොහොම එකඟ වෙනවා. මොකද මේක සාමාන්‍ය කෙලෙස් තියෙන කෙනෙකුට උදව්වක් වෙන්න තමයි මේ දේශනාව කරලා තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙම ආයතනයක් දත යුතුයි. මොකද රහතන් වහන්සේට ඕක අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය නැහැ. අවිද්‍යාව දුරුණ මනසකට. ඒතර අවිද්‍යාව තියෙන මනසකට එකෙන් නිදීම සඳහා උදව්වක් වෙන්න තමයි මේ දේශනා විතර නෙමෙයි මම පොදුවේ ඔක්කොම බුද්ධ දේශනා ටික දකින්නේ මේ විදිහට. අපිට මේ කෙලෙස් තියෙන සිතකට කෙලෙස් වලින් දුරු වෙන්න උපකාරයක් වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ යම් දෙයක් දේශනා කළානම් දේශනා කරන්න ඇත්තේ කියන එක. ඒකත් අපට විමසන්න පුළුවන්. දැන් කරුණු දෙකක් කිව්වා. එකක් තමයි මේ කර මොන වගේ සිහිය තියෙන මට්ටමක තත්ත්වයක්ද මේ කියන්නේ? එක මේ සාමාන්‍ය මට්ටමක්ද නැත්නම් විශේෂ අවස්ථාවක්ද? දෙවෙනි එක මේක සාමාන්‍ය කෙලෙස් තියෙන කෙනෙකුට ඒ කෙලෙස්න් දුරු කර ගැනීම සඳහා උදව් වෙන විදිහටද මේ මෙහෙම ආයතනයක් දත යුතුයි කියලා දේශනා කරන්නේ. ඊළඟට අර කිව්වා වගේ දැන් අජ්ජත් ආයතන බහිද්ධ ආයතන ගැන විශේෂ ලක්ෂණ ටිකක් සඳහන් කළා. ඒවත් ඒ කියන්නේ මේවා මොනවා ප්‍රත්‍යෙන්ද හටගන්නේ? අවිද්‍යා ප්‍රත්‍යෙන්, ආහාර ප්‍රත්‍යෙන්, කර්ම ප්‍රත්‍යෙන්, තණ්හා ප්‍රත්‍යෙන්. අන ඒක අපිට මේ අජ්ජත් ආයතනෙට බහිද්ධ ආයතන දෙකටම ඒවා සඳහන් වෙනවා. හින්දා ඒකත් බුද්ධ දේශනාවට එකඟයි. ඊළඟට එතනම මේ මහත්මිය ඉදිරිපත් කළා මේකේ තියෙන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවය අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති කියන එක. ඊළඟට මේක සංකතයි පටිච්ච සමුප්පන්නයි කියන දෙක. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් මහට ගන්නවා. ඒ ඊටමතරව මේකේ පටිච්ච සමුප්පන්න ධර්මතාවයටත් යටත් වෙනවා. පටිච්ච සමුප්පන්න කියනකොට ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවයටත් එකඟ වෙන්න ඕන කියන කරුණුත් එක්ක ඊළඟට අර එතනම සඳහන් වුණා මං හිතන්නේ ඇහැ හටගෙන නිරුද්ධ වෙන කතාවකුත් ඒ එහෙම දැක්මක් තුලින් දැන් ඒවයි මං හිතන්නේ අදහස් කරන්න ඇත්තේ. මෙන්න මේ විදිහට මෙනෙහි කළොත් මේ තත්ත්වයට යන්න පුළුවන්ද කියන එක. මෙතන එක කරුණක් තමයි මේකෙන් අදහස් කරන්නේ මොන වගේ තත්ත්වයක්ද. දෙවෙනි එක තමයි අපි සෙන්ටර් යන්න නම් මොන වගේ වැඩපිළිවෙලක යෙදෙන්න ඕනද කියන එක. ඊළඟට එතනත් තවත් අදහසක් මත උන එකක්. දැන් එළියේ තියෙන රූපය සතර මහා ධාතුයි උපාදාය රූපයි. ඊළඟට තව ටිකක් විස්තර කළා අපේ මේ ඇහෙන් දැකීමේ ඉතින් ඇහැ හදලා දෙන්නේ වර්ණ සටහනක් විතරයි. ඕක දිහා බලලා නේද මේක එක රූප ගැන හිතලා ඊළඟට මේවා එළියේ තියෙන මට්ටමට විශ්වාස කරලා රජවන් සිත් මට්ටමට ගිහිල්ලා කර්ම සකස් කරන්නේ කියලා වගේ අදහසකුත් ඉදිරිපත් වුණා. දැන් ඔන්න ඔය කරුණු වලින් කැමති එකක් ඔස්සේ අපි තව ටිකක් කතා කරමු. මොකද මේ සේරම දහමට එකඟ හින්දා මම හිතනවා මේ අපිට මේ ආයතනේ දැනගන්න උදව් වෙයි කියලා බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ අදහස් කළේ, සේ ආයතනේ වේදිතබ්බේ, මේ ආයතනය දත යුතුයි. කුමක්ද යත්ත චක්කූච නිරුජ්ජති රූප සංඥාච නිරුජ්ජති. මේක මේ 12 ආයතනෙතන පොදුයි. තව අදහස් ඉදිරිපත් කරන්න බලන් තෙරුවන් සරණයි.
බොහොම පිං කබුරේ මහත්මයා, කල්යාණ මිත්‍රේනි අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න ඉක්මනින්. පද්මශ්‍රී මහත්මයා ඔබතුමාට යමු වෙනද?
මම අර තව අර මහත්මෙක් ඉදිරිපත් කළා, අර මට ඒක අමතක වුණා. අර මම උපමාවක් දෙන්න කිව්වහම මේ බිත්තියේ ඇඳපු චිත්‍රයක් ගැන බලන එක ඒකත් හරිම වටිනවා. ඒ උපමාවත් අපිට ඒ සාමාන්‍ය ජීවිතේ දකින්න එකකට දාලා ඒ උපමා ශ්‍රේණුත් මේවා තේරුම් ගන්න පහසුයි. ඉතින් ඒ මහත්මයා මම හිතන්නේ ඉදිරිපත් කළේ අර බිත්තියේ ගහක් ඇඳලා තියෙනවා නම් දැන් අපිට එකපාරට ඕක පේනකොට මේ ගහක් තියෙනවා කියලා හිතෙනවා. හැබැයි ගිහිල්ලා අල්ලලා බැලුවොත් ගහක් අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ ඒ බිත්තියේ තියෙන ද්‍රව්‍ය, සිමෙන්ති, වැලි ගඩොල් වගේ බිත්තිය ඇදුන ද්‍රව්‍ය මිශ්‍රක්. අපි හිතන ගහට සම්බන්ධ කිසිම දෙයක් අහුවෙන්නේ නැහැ. එතකොට එහෙම උපමාවකුත් ගත්තා. ඉතින් ඒ උපමාවම Tamanට දාන්න පුළුවන් නම් අපි ඒ බිත්තියක චිත්‍රයක් දකින වෙලාවෙනේ අපි හිතමු ඇත්තටම එළියේ තියෙන ගහක් එහෙන් දකින කොටත් ඔය වගේ සිද්ධියක්ද වෙන්නේ කියන එක. ඒකයි මම කිය මේක අර ප්‍රායෝගික පැත්තෙන් කතා කළොත් මම හිතන්නේ රචන ගොඩක් කියනවට වඩා මේක දකින්න ටිකක් පහසු වෙයි කියලා මට හිතෙනවා. ඒ සම්බන්ධව හරි කාට හරි මේ අපි හිතමු අපි ආයතන හයටම කතා කරන්න ඕන වුණත් අපි ඇහැට හරි කනට හරි අරන් ඉස්සෙල්ලා ටිකක් කතා කරමු. ඒ වගේ උපමාවක් කරගෙන නැහැ කියන උපමාවක් කියන්නේ ඇත්තටම අපේ මේක අපේ ජීවිතේ කරගන්න ඕන. කියන්නේ අපි යම් කිසි දෙයක් දකිනකොට මොකද්ද මෙතන සාමාන්‍ය ලෝකයේ ඉන්න තත්ත්වය, ඊළඟට මේකේ පවතින යථාභූත ස්වභාවය මොකද්ද, මේ බුදු කෙනෙක් පෙන්නලා දෙන්න හදන කියන එක ඔන්න ඔය ටික තේරුම් ගත්තොත් අපිට ඒක හුඟක් වැදගත් වෙයි කියලා හිතෙනවා. මේ සම්බන්ධයෙන්ුත් කාට හරි පුළුවන් නම් ටිකක් විස්තර කරන්න බලන්න අපේ කල්යාණ මිත්‍රයන්ටත් ඒක තව ටිකක් තේරුම් ගන්න පහසු වෙන්න වගේ. තෙරුවන් සරණයි.
ඔව් දැන් තෙරුවන් සරණයි. මෙහෙම හිතුවොත් දැන් අපිට කනට ගන්න එක ටිකක් පහසු වෙ කියලා හිතනවා. අපි සිසු සද්දයක් ඇහුණ කියලා මොනවා හරි වචන ටිකක් සිංහල කියමු අපිට තේරෙනවා. තේරුන්නේ නැති වචන ටිකක් ඇහුනොත් අපි දන්නේ නැති භාෂාවකින් ඒක තේරෙන්නේ නැහැ. ඉතින් අර සද්දයක් ඇහුනේ කනට, කන ඉපදුනා කියලා අපි දන්නේ කන කිරස් කියන්නේ කියලා දන්නේ නැහැ ඉපදුනා. ඉතින් ඒ සද්දෙට බලුවහම ඉතින් අපි ඊට පස්සේ ඒ සද්දයක් විතරයි. නමුත් ඒ සද්දේ අරබය අපි එළියට දානවා මෙහෙම සද්දයක් ඇහුනේ. මොකද්ද මේ සද්දේ? මේ මේ අමරදේව මහත්තයා කියනවා කියලා අපි තග්ගලම ගත්තා. ආමේ සින්දුව පස්සේ දැන් අපි කියනවා ආමේ සින්දුව කියන්නේ අම්මගේ මහත්මයා, ඒකේ මියුසික් දෙන්නේ මේ කෙනා, ඒකේ තනුව සේවකලින් තව කෙනෙක්. එතකොට මේ චිත්‍රපටයේ තිබුණේ ওই දිගින් දිගට යන ප්‍රපංචය. නමුත් ඇහුණ සද්දය. එතකොට අපි අනට ඇහිච්ච සද්දය අපි එළියට දාලා ඒ තුලින් ප්‍රපංචය කරා. ඉතින් එතකොට ඒක නේද අපි ලෝකෙට අහුනේ මුලා වෙන. කියන ඒක ඒ වගේ උපමාවක් මට මතක් වුණා කියලා හිතනවා. මොනවද කියලා දැන් නැති වුණා නේද? නැහැ.
ඒ වගේම තව ඉස්සෙල්ලා සඳහන් කරපු උපමාවකුත් මට මතක් වුණා. ඒක මට සඳහන් කරන්න අමතකුණා. අර භාවනා කරද්දි අපි SPR ගැන ආනාපාන සතිය හරි මොකක් හරි කරද්දි වහිනවා එහෙන එක. එතකොට මෙන්න මේ වතුර බින්දු වැටෙනවා කියන අදහස. එතකොට ඉතින්දි මොන වගේද අපේ ආයතන වැඩ කරන්නේ? ඒ කියන්නේ අපිට ඇහුනේ ශබ්දයක් විතරයි. අපි ඇහෙන් දැක්කනේ වහිනවා. ඒ වුණාට හිත දැනගත්ත කොහොම හරි එළියේ වහිනවා කියලා. දැන් මෙන්න මේ සිද්ධියට යනකොට මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ ඇත්තේ? ඇත්තටම එළියේ වහින බව දැනගන්න මට්ටම ඒ සාමාන්‍ය ලෝකයාට අයිති මට්ටම. මේක දැන් ආයතන වශයෙන් බැලුවොත් මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ ඇත්තේ කියන එක මේ කරුණ වලට සම්බන්ධ කරලා අර ඔබතුමාගේ උපමා වගේම මේකත් ඒ ගන්න පුළුවන්. සද්දයක් ඇහෙනකොට අපේ හිත එළියේ රූප ගැන දැනගන්න හැටි. අර සින්දුවක පදයක් ඇහිලා අමරදේව මහත්මයාම සිහි වුණා වගේ සද්දයක් ඇහිලා එළියේ වහිනවා දැනගත්තා. ඒ වගේ ඕනම මේ ශබ්දයකට අරන් ඒ ලෝකයට අයිති රූපයක් ගැන අපි දැනගත්තා. එතකොට දැනගත්තේ ඇත්තටම පවතින දෙයද නැත්නම් ඊට වඩා වෙනස් සිද්ධියක්ද මෙතන සිද්ධ වුනේ කියන එක ඔය දහම් කරුණුත් එක්ක පොඩ්ඩක් ගලපලා අපි ටිකක් සාකච්ඡා කරන්න බලමු. කාට හරි අදහස් ඉදිරිපත් කරන්න බලන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මට හිතන හැටියට එතන ආයතන ගැටකසීමකුත් සිදු වුණා. දැන් කනට ඇහුනේ වතුර බින්දු වැටෙනවා. නමුත් අපිට දැනෙනවා එළිය වහිනවා කියලා. ඒත් එක්කම අපිට වැස්ස බලන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ගිලත් දෙමෙන්නත් පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒ කියන්නේ ශරීරයෙන් ඒක දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් කියලා බලන්න පුළුවන්. ඇහැත් එකට සම්බන්ධ වෙලා. ඒ විදිහට ආයතන තුනක් ගැටගහලා තියෙනවා. ඒකත් කල්පනා කරලා බලන්න ඕන. සිරුවන් සරණයි.
තෙරුවන් සරණයි කොක්කලගේ මහත්මයා. මේ මට හිතෙනවා දැන් වැස්ස සද්දේ ඇහෙනකොට ඒ ඇහෙන තැන එතන ප්‍රශ්නයක් නැහැ. තක්කාල වැස්ස කියලා සංචේතනාවක් වගේ මනසේ ඒ මෙමරි එකෙන් එන එක තමයි දකින්නේ මම. එතකොට එතන ඒ වැස්ස අඳුරගත්ත සංඥාව දකිනවා. එතන හැබැයි නතර වුණොත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊට පස්සේ වැස්ස ගැන ගොඩක් වෙන වෙන ප්‍රපංච ඇති වෙන්න ගියොත් තමයි ප්‍රශ්නේ කියලායි මට හිතෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඇත්තම අපි ජීවත් වෙනවා මේ ලෝකෙ කියලා කියන්නේ ඒකමයි කියලා හිතෙන්නේ. ඒ කියන්නේ මොකද මේ ආයතන ගැට ගහ ගන්නවා. ඒ ආයතනයකට ඇතුළු වෙන දෙයක් තව ආයතනයක දෙයකට එකතු කරලා ගැට ගහ ගන්නවා. ඉතින් මේක විසන්දි කරගෙන මේ ආයතන ගැට ගිහිල්ලා නවත්ත ගත දවසට අපි ආයතන කුසල වෙනවා කියනවා. ඒ කියන්නේ ඇත්තෙන්ම අපි මේ ලෝකෙන් ඉවත් වෙනවා. ඒ කියන්නේ මේ මැරෙනවා කියන එක නෙවෙයි. ඒ කියන්නේ ලෝකෝත්තර தත්ත්වයටපත් වෙනවා මේ ආයතන ගැට ගැසීම නවත්ත ගත දවසට. ඒකට අපි කියනවා ආයතන කුසල වෙනවා කියලා. තෙරුවන් සරණයි.
හොඳ අපි මං හිතන්නේ ඔය ආයතන ගැට ගහනවා කියන එක තව ටිකක් පැහැදිලි කරගත්තොත් හොඳයි. මොකද මම රායට මොකද්ද මේ කියන්නේ කියලා එච්චර පැහැදිලි නැතුව ඇති. ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද මොකද්ද මේ ආයතන ගැට ගහනවා කියන්නේ? පෙරවන් සරණයි.
ඔව්, ඉතින් මේක අර ගත්ත උදාහරණේ වගේම බොහොම මේ ප්‍රායෝගික මට්ටමින් ගන්නකොට දැන් අපිට සද්දයක් ඇහෙනවා. ඒ ඇහෙනකොට ඒ ගිරවෙක් කෑ ගහන්නේ කියලා අපිට හිතෙනවා. මොකද අපිට ඒ සද්දේ හුරුයි. ඒක ගිරවෙක්ගේ සද්දේ. ඒතර මේ ගිරවෙක් කෑ ගහන්නේ කියලා ගන්නවා. එතකොට ගිරවෙක් කියනකොට අපිට ගිරවා කියන සතා ගැන අපිට ගිරවා කොළපාටයි හොටේ මෙහෙමයි ඒ ගිරවා කියන ඒ චිත්‍රයත් මනසේ ඇඳෙනවා. එතකොට මේ මනආයතනයට කලින් ලබාගත් දේවල් සමහරට ඒකට අනිත් වෙනත් ආයතනයකින් මනආයතනයට දාගත් දේවල් දැන් මෙතන ඇහෙන මෙතන ශබ්දයක් විතරයි ඇහෙන්නේ. ශබ්දයක් විතරයි කනට සෝත ආයතනයට ශබ්දයක් ඇහෙන්නේ. නමුත් අපි අර කොහොම පරණ දේවල් ටික ඒකට සම්බන්ධ කළා අපි දෙයක් මවා ගන්නවා. එතකොට ඒක තමයි මේක තමයි අපි ජීවිතය කියන්නේ. මේක තමයි අපි මේ ලෝකයක් මවා ගන්නවා කියන්නේ. තමා මේ ආයතන ටික ගැට ගහගෙන අපි මේ කරන දේ.
එතෙන්දී ගැට ගැ මොන ආයතනද කියලා පොඩ්ඩක් සඳහන්.
ඒ දැන් ඒ උදාහරණ ඇටියට පළවෙනියෙන්ම දැන් සෝත ආයතනෙට මන ආයතනෙ ගැට ගහලානේ. මන ආයතනින් නිතර කාරණා ටික කළා තියෙන්නේ.
හඳ සෝත ආයතනෙයි මන ආයතනෙයි ගැට ගැස්සුවා කියන සිද්ධිය කියන්නේ සබ්දයක් ඇහෙනකොට ඔන්න ගිරවෙක් ගහනවා කියලා සිහි වුණාම ඊට අමතරව වෙන ආයතනත් එතන ගැට ගැහිලා තියෙනවද කාට හරි අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්?
ඇස චක්ක ආයතනය. ඒ කියන්නේ අපිට ගිහිල්ලා බලන්න පුළුවන් නේද?
ඔව්. බොහොම පැහැදිලි මං හිතන්නේ. දැන් අපි සද්දේ ඇහෙනකොට අන්න දැන් සෝත ආයතනෙන් දෙන්න පුළුවන් සද්ද සංඥාව විතරනේ. සද්ද සංඥාවේ රූප නැහැ. එතකොට ඒ සංඥාවට අනුව හිතන කොටනේක අපිට මේ ගිරවෙක් වෙන්න ඇති කියලා ඔන්න ගිරවෙක්ගේ චිත්‍රයක් දැන් ඇහැට පේනවා. එතකොට අපිට හිතෙන්න පුළුවන් ආමු ඉන්නාද කියලා බලන්න ඕන. දැන් බලන්න ඕන කියනකොට ඔන්න බලන්න දැන් අපි දැන් මේ කණෙන් නෙමෙයි දැන් අත්දකින්නේ. යන්නේ ඇහෙන්. එතකොට බැලුවොත් මෙහෙම පේයි කියන අදහසක් එතන ඇවිල්ලා. දැන් එතන පේනවද දැන් සෝතායතනෙන් අද්දකට අපි යෝකේ චක්කායතනෙ උපදන්න හේතුවක් කරගෙන කියලා. ඒ කියන්නේ කණෙන් අහපු කරුණ දැන් අමතකයි. දැන් අපිට මේ දැනගත්තු ගිරව එහෙන් දකින්න පුළුවන් කියන මට්ටමකට ගෙනහැල්ලා. එතන පේනවද දැන් සෝතායතනෙට චක්කායතනෙත් ගැට ගැහිලා කියලා. ඒ වගේම දැන් එතනම තියෙනවා මු ඇල්ලුවොත් මේ වගේ දැනේ. එතකොට කාය ආයතනෙත් එතෙන්ට ගැට ගහලා. දැන් මුගේ මොකක් හරි ගඳක් හරි සුවඳක් හරි ළඟට ගියොත් මේ වගේ දැනේ. අන්න එතකොට එතන ගාන ආයතනෙත් ගැට ගැහිලා. දිව ගෑවුත් මේ වගේ රසක් දැනේ කියලා ඒ සමහර ඒවා අප්‍රකට වෙන්න පුළුවන්. සමහර ඒවා ප්‍රකට වෙන්න පුළුවන්. හැබැයි එතන හොඳට හිතුවොත් තේයි ඔය පොඩි කරුණක් වුණාට දැන් සද්දේ ඇහිලා ගිරවෙක් කියලා දැනගෙන ඔය එළියේ ඉන්න ගිරව තමයි කෑ ගැහුවේ කියන මට්ටමට දැනගන්න එක තුල අපි නොදැනුවත්වම ආයතන 6ම උතන ගැට ගහලා තියෙනවා. ඒ 6ම කියන්නේ සමහර ආයතන මේ ආයතනෙන් මෙන්න මේ විදිහටත් දකින්න පුළුවන් මේ ආයතනෙට ඕක ඉස්සර ප්‍රකට වෙන්නේ නැහැ කියලා ඒ ටිකක් අර ඒ සංවේදීගති අඩු මට්ටමකිනුත් අනිත් ආයතන සම්බන්ධ වෙලා අන්න එහෙම සිද්ධියක් මෙතන සිද්ධ වෙනවා. ඒක මම හිතන ඒක තේරුම් ගන්න අපහසු නම් පොඩ්ඩක් විමසලා බලන්න. දැන් ඇහුනේ ශබ්දේ විතරයි. ඒ කියන්නේ සෝත ආයතනේ විතරයි මූලික සංඥාව දුන්නේ අපිට. හැබැයි අපි ඒකෙන් දෙයක් උපද්දවාගෙන තියෙනවා අනිත් ආයතන 6ෙන්ම දකින්න පුළුවන්. ඒ කියන්නේ ආයතන 6න් ඕන එකක් උපද්දන්න පුළුවන් හැකියාවක් ඇති කරගෙන තියෙනවා. දැන් මේ ඒක සිද්ධ වෙන්නේ සද්දෙට අදාළ රූපයක් හදලා ඒ රූපේ එළියේ තියනවා කියලා විශ්වාස කිරීම මත නේද? ඒකට ඒ මත ආයතන 6ක්ම මේකට ගැට ගැසීමේ සිද්ධියක් සිද්ධ වුණා නේද කියන කරුණ මේක පැහැදිලිද අපේ කල්යාණ මිත්‍රයන්ට? නැත්නම් තව විමසන්න මේක ගාක් නැත.
මහත්මයා මං හිතන්නේ එතන ඔයිට වැඩිය විනාසිතේ විස්තර කරන්න සිද්ධ වෙයි. ඒ කියන්නේ ඇත්තෙන්ම මේ සිද්ධියේදී ආයතන දෙකයි සම්බන්ධ වෙන්නේ. මන ආයතනේ විතරයි සෝත ආයතනෙට සම්බන්ධ වෙන්නේ. නමුත් එතනින් එහාට ඒ සෝත මන ආයතනෙට පෙර රැස් කරගත්ත අසුරු කරපු බව ආශ්‍රව ඒව තමයි අපි අසුරු කරන්නේ. එහෙම නැත්නම් අපි කියන්න ඕනේ මෙතන පටිඝ සම්පස්සයක් වුණා. පටිඝ සම්පස්සය අදිවචන සම්පස්සයකට අපි පරිවර්තනය කරගත්තා කියලා. අනේ එතකොට අධිවචන සම්පස්සයෙන් පස්සේ අපිට අනිකුත් ආයතන කරා නැඹුරු වෙන්න පුළුවන්. නමුත් අනිත්කුත් ආයතනේ ඍජුව සම්බන්ධ වුණ බවක් ඔතන ඇති වෙන්නේ නැහැ. ත්‍රිවන් සර්ණ.
ඔය කන අපේ කල්යාණ මිත්‍රයන්ගේ අදහස් අපි විමසමු ටිකක්. මොකද හිතන්නේ? ත්‍රිවන් සර්ණයි.
නෑ ත්‍රිවන් සර්ණ මට නම් හිතෙනවා ඒ ආයතන ටික ඒ ආයතන ඒ තුනම තුනනේ සහයම සම්බන්ධ වුණායි කියලා හිතා. තේරුම් ගන්න.
තෙරුවන් සරණයි. මට හිතෙනවා මේ පද්මකිරි මහත්මයා කියපු එකට මට ඒ වගේ තමයි මටත් හැඟෙන්නේ. කියන්නේ දැන් අපි ඉස්සල්ලාම ගිරවෙක් දැක්කා ඇහුණා කියන තැන පස්සේ එතන මනසෙන් ඒ ගිරව මැවිලා ඊට පස්සේ ඒක නිරුද්ධ වෙලා තමයි ඊට පස්සේ ඇහෙන් බලන්න ඕනේ කියලා ඒක යලි මනසේ රූපයක් මැවෙනවා. ගිරවාගේ රූපය මනසේ මැවුණට පස්සේ තමයි මේ සංස්කාරයක් ඇති වෙන්නේ නැගිටලා ගිහිල්ලා බලන්න කියලා. ඉතින් මං හිතනවා මේ එක සැරේකට ඒ ආයතනයත් මේ මනසත් සම්බන්ධ වීමෙන් තමයි චිත්‍ර මැවිලා ඊට පස්සේ ඒක නිරුද්ධ වෙලා තමයි ඊළඟ ආයතනයේ ඉන්ද්‍රිය වැඩ කරන්නේ කියලා තේරුම් ගන්න.
ඔව් පෙරවන් සරණයි. මෙතන මං අදහස් කළේ දැන් ආයතන හැම ඉපදුනා කියන කරුණම නෙමෙයි. ඒ කියන්නේ ආයතන උපදින්න හැකියාවක් ඇති කළා කියන එක. ඒ කියන්නේ ඒක උනේ කොහමද? ඇහුනේ ශබ්දයක්. ඒකට ශබ්ද සංඥාව විතරයි කනට අරන් දෙන්න පුළුවන්. නැත්තම් සෝත ආයතනෙට හැකියාව තියෙන්නේ. ඒකට අදාළ රූප දාන්න හැකියාවක් නැහැ. අපි මනසෙන් සිතීම තුල තමයි අර පෙර ඇසුරක් අපේ ආශ්‍රව මත කොහෙන් හරි ඉතුරු කරගෙන තිබුණ පරණ නිමිත්තක් මෙතෙන්ට ඇදලා ගස්තිය. ඔය සද්දෙනම් ගිරවෙක් කියලා. එතකොට ඔන්න දැන් මනසට පේනවා ගිරවෙක්. ඒ කියන්නේ හිතට දැర్శණය වෙනවා. තාම අපි ඇස් වහගෙන ඉන්නේ. හැබැයි දැන් හිතෙන්න පුළුවන් ගිරවෙක් ඇවිල්ලාද දන්නේ නැහැ කියලා බලන්න ඕන කියලා. ඔන්න ඇහැරලා බලන්න හැකියාව ඇති වුණා. එතකොට ඇහැ උපදින්න හැකියාවක් අපි හිත ඇතුලේ ඇති කරගත්තා. එතකොට ඒකේ සමහර විට ඒ තණ්හාව වැඩි වුණා නම් ඇහැ උපද්දලා බලයි ගිරව ඉන්නවද කියලා. එතකොට පේන්නත් පුළුවන්, නොපෙනෙන්නත් පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි දැන් ඇහැ උපද්දීනේ හැකියාව. එතන තියෙනවා දැන් අර කණෙන් දැනගත්තු දේ කියන එක අපිට අමතක වුණා. හිතෙන් ඇදලාගත්තු දෙයක් හිත දැනගත්තා කියන එකත් අමතක වුණා. දැන් මොකද අපේ සිහිය පිටලා තියෙන එළියේ ඉන්න ගිරවෙක් ගැන. ඒ ගිරව කෑ ගහනවා තමයි මේ මට ඇහුනේ කියන එකේ ඉඳන් අන්න බලන්න දැන් අනිත් ඕන ආයතනයක් උපද්දීමේ හැකියාවක් ඇවිල්ලා නේද කියන එක. දැන් ඒක ඇත්තටම එන්න ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දැක්කොත් එහෙම සිද්ධියක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මම තව පැත්තකින් ඇහුවොත් දැන් කණෙන් දෙන්නේ සත්‍ය සංඥාවක් විතරනේ. එතකොට දැන් අපි දන්නවා ඇහැට දෙන්න පුළුවන් වර්ණ සංඥාවක්. නැත්තම් ඒ රූපයකට අදාළ වර්ණයක් හැඩයක් කියන සංඥාව විතරයි. ඇහැට බෑ ශබ්ද සංඥාව දෙන්න. ඒ වගේම කනට බෑ ඒ වර්ණ සංඥාව ගන්න හැකියාවක් කනට නැහැ. එතකොට බලන්න මේ කෙලින්ම අනිත් කෙනාට කරන්න බැරි වැඩක්. මොකද තියෙන අර ආයතනවල ගෝචර භූමිය කියලා. දැන් කනට ගෝචර භූමිය නෙමෙයි ඇසට ගෝචර. එතකොට ඒවයි විෂය වෙනස්. කනට විෂය වෙන එක කතාවක්. ඇහැට විෂය වෙන්නේ ඒකට අදාළ නැති වෙනමම ස්වභාවයක්. අපි තව විදිහකට කිව්වොත් අර දැන් ඇහෙන් කරන වැඩේ කණෙන් කරන්න පුළුවන්ද? නැත්නම් කණෙන් කරන වැඩේ ඇහෙන් කරන්න පුළුවන්ද? එහෙම ඇහුවොත් අපි කියනවා බැහැ කියලා නේද? ඒ වුණාට දැන් අපේ හිත ඇතුලෙන් ওই වැඩේ පුළුවන් තත්ත්වයකට ගෙනහැලා නේද මේ සාමාන්‍ය ජීවිතේ අපි සද්දයක් ඇහෙනකොට අන්න ගිරවෙක් කියලා හිතිලා ඔළුව හරවලා බලන මට්ටමක ක්‍රියාකාරීත්වයක් වෙනව නේද? එතකොට අන්න එතෙන්දී දැන් මේ අර දැන් කණෙන් අද්දැක්කට ඕක තව ආයතනකින් අත්දකින්න පුළුවන් කියන මට්ටමකට ගෙනහැලා නේද කියන අනේ සිද්ධිය මම මේ මත කරන්න උත්සාහ කළේ. තව අදහස් විමසමුවේ ගැන තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. කල්යාණ මිත්‍රෙනි තව අදහස් තියෙනා නම් ඉදිරිපත් කරන්න.
මෙතන මම මේ කරුණක් මතු කරන්නේ ඔක හැම ආයතනෙටම පොදුයි. ඒ කියන්නේ එක ආයතනකින් සංඥාවක් ඇතුළට ගත්තට අපි ඒකට සම්බන්ධ එළියේ රූපයක් බාරගත්තට පස්සේ වෙන ඕන ආයතනයක් විපැතීමේ හැකියාවකට ඇවිල්ලා නේද මේක යථාභූත ස්වභාවය නැත්නම් ඇත්ත ඇති හැටිද නැත්නම් අපේ මුලාවක් තුල කරපු වැඩක්ද කියන එක. ඒ කියන්නේ දැන් එක ආයතනකින් ගත්ත සංඥාවට හිතෙන් පෙර ආශ්‍රවහින්ද රූපයක් හැදුවා, ඊළඟට ඒක තියෙන්නේ එළියේ කියලා විශ්වාස කළා. එතකොට ඒ මට්ටමේ තමයි සාමාන්‍ය ලෝකේ ආයෙන්නේ. එතකොට ඒකේ දැන් එක පැත්තකින් මේකේ වරදක් තියනවාද, ඒ වරද නිසා සිදුවෙන එකක් තමයි මම මේ මතු කරන්න හැදුවේ. එතන අර එක ආයතනකින් අත්දැක්කට වෙන ආයතනකින් තෝක අත්දකින්න පුළුවන් මට්ටමකට ගෙනහැරලා නේද කියන කරුණ තමයි මම අර ආයතන ගැට ගැසීම තුළ මතු කරන්න උත්සාහ කළේ. මොකද අර දැන් අර සූත්‍රයක් තියෙන සත්තු 6 දෙනෙක් එකට ගැට ගැහුවා වගේ කියලා අනේ ඒකත් සම්බන්ධ කරගෙන මේ සිද්ධිය වෙනව නේද අපි මොකක් හරි දැනගෙන ඕක එළියේ තියෙන දෙයක් කියලා විශ්වාස කරන්න මට්ටමට ගිය ගමන් දැන් ඒක පේනවා නම් ඒක ඒකෙන් මිදෙන්න අපිට මූලික පියවර මොකක් වගේ වෙයිද කියනන්නේ කරුණ ගැන අපි මේක ප්‍රායෝගික පැත්තකටත් යන්න එක මේ පුළුවන්ද කල්යාණ මිත්‍රයෙකුට අදහස් පැහැදිලි කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. එතරම් මහත්මයා මට මතක් වුණා ස්වාමින්වහන්සේ නමක් ධර්මදේශනාවකදී පැහැදිලි කරා ගස් ලැබු කෑල්ලක් කන අවස්ථාවක් උදාහරණයට අරගෙන එතකොට ඒකේ වර්ණය තියෙනවා. එතකොට වර්ණ රූපය තියෙනවා හැට අපි ඒක දිවෙන් රස බැලුවට ඒකේ සුවඳ තියෙනවා. එතකොට ඒක නාසයට දැනෙනවා. ඊළඟට අල්ලනකොට ස්පර්ශය දැනෙනවා. පටවියාපෝ තේජෝ වායෝ ආපෝ ගතිය දැනෙනවා. ඒ වගේ අවස්ථාවක මේ ඒ ආයතන පහම ක්‍රියා කරන බවක් උදාහරණෙට දැක්කුවා. ඒ වගේම දැන් පපඩම් වගේ දෙයක් කනකොට ඒත් ඒ වගේ ඒ ගති මේ රූප ශබ්ද ගන්ධ රස ඒ ආකාරයට එනවා කියලා එහෙම අහලා තියෙනවා. එතකොට එක ආයතනයක් ක්‍රියාත්මක වෙනකොට අනිත් ආයතනවලනුත් ඒකට සම්බන්ධයක් එන බව ඒ වගේ උදාහරණ වලින් පැහැදිලි කරන්න පුළුවන් කියලා හිතුණා.
ඒ ආයතන සම්බන්ධ වීමේ වරදක් තියනවාද අඩුවක් තියනවාද?
ඒක මහත්මයා සතියෙන් යෝනිසෝ මනසිකාරෙන් ඒ කියන්නේ පුත්තඥන මනසකින් කරනකොට ඒක ඉබේම එනවා වගේ අදහසක් තමයි මට නම් දැනෙන්නේ.
ඔව් මං අහන්නේ දැන් ඔන්න අපි පපඩම් කියලා දැන් මතක් වුණා කියමු. දැන් අපිට පපඩම් රස ගැන අදහසක් එන්න පුළුවන්. මේක පොඩි කළොත් මේ සද්දේ කියලා එන්න පුළුවන්. මේකේ මේ සුවඳ කියලා එන්න පුළුවන්. හැබැයි ඒකක්වත් දැන් මේ මොහොතේ අත්දැකේ නෑනේ. ඒ වුණාට හිතට දැනෙනවානේ මේ වගේ ස්වභාව ටිකක්. මේක මේ පාට වෙන්නේ නැති ඔය වගේ ටික. දැන් අන්න එහෙම හිතන එකේ මොකක් හරි වරදක් තියනවාද අඩුවක් තියනවාද නැත්නම් අපි යතන මෙනෙහි කරන්න ඕන විදිහක් තියනවාද? මේ අඩුවක් තියනවා නම් මේ කියන්නේ අපේ කෙලෙස් ඇති වෙනවා නම් ඒකෙන් මිදෙන්න. අන්න ඒ පැත්ත අහන්න මම මේ කිව්වේ. මෙතන මොකක් හරි වරදක් තියනවාද එහෙම දැනගන්න එකේ. වරදක් නැත්නම් අපිට කරන්න දෙයක්වත් නැහැ නේද? තෙරුවන් සරණයි.
තේරුම් ගන්නයි කොබල්ගේ මාත්මය. මට හිතෙන්නේ ආයතන නිවැරදිව දැකීම ප්‍රගුණ කරන්න පුළුවන් නම් ඒ කියන්නේ ශබ්දයක් ඇසෙනකොට හිතෙන්නේ මේ ශබ්දයක් ශබ්ද රූපයක් ඇසුනේ කියන එක දැනගන්න පුළුවන් නම් සිටින් ඒක තමයි මම හිතන්නේ ප්‍රගුණ කළ යුත්තේ කියලා. ඒ කියන්නේ රූපයක් දකිනකොට අපි හිතනවා අපි දැක්කේ වර්ණ රූපයක් කියලා. ඒ වර්ණ රූපය මිනිසක් අපි ඒක වර්ණ රූපය තමයි ඇසට ගැටුනේ ඒ අනුව තමයි සිත දැනගත්තේ කියන එක. එතනින් ඒක අවබෝධ කරගන්න පුළුවන් නම් විතරම සිහියෙන් වැඩ කටයුතු කරනකොට මට හිතෙන ඒක තමයි කළ යුත්තේ කියන එක. ඒ කියන්නේ අපි ඒක සිහියෙන් නොසිටියොත් අපි ඒ කියන්නේ ආයතන එකකින් දැනුණ අරමුණක් අනික් ඒවට ගැට ගැහෙනවා කියන එක තමයි ඒක නිතරම වෙන දෙයක්. ඉතින් සිතිය සිතෙන් සිහිය සිටියොත් අපිට ඒක අවබෝධ කරගෙන ඇති වෙන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගන්න පුළුවන් කියන තමයි මට තේරෙන්නේ. ඒකම සරණයි.
ඒ කියන්නේ සිහියෙන් සාකතන ගැට නොගහ ඉන්න පුළුවන් කියන අදහස නේද? පෙරවන් සරණයි.
ඔව් මම ඇත්තටම ඒක නිතරම ප්‍රගුණ කරනවා නම් පොඩක් ඒක සිතට සිතේ දියුණුවක් ඇති කරගන්න පුළුවන් කියන එක මට තේරෙනවා. ඒ කියන්නේ ඒක ටිකක් අමාරුයි. නමුත් ඒක සිහියෙන් ඉන්නවා නම් එදිනෙදා වෙන දේවල් ගැන එතකොට කනට ශබ්දයක් ඇසුනොත් මේ ශබ්ද රූපය තමයි ඇසුනේ කියන එක අවබෝධ වෙනවා. එතනින් එහාට ඒ කියන්නේ අපිට වෙන ආයතනයක් සම්බන්ධ නැහැ කියන එක තේරුම් ගන්න ඕනේ.
හොඳයි මං හිතන්නේ අදහස පැහැදිලි කියන්නේ
සිහියෙන් හිටියත් අර වැස්ස වහිනකොට ඊට බැහැපුවම අත දෙමෙනවානේ වැස්ස දෙමෙනවා. ඉතින් ඔක සිහියෙන් තමයි ඉන්නේ. නමුත් ඊට බැසපුවම අත දෙවිලා වැස්සෙන් ලෝකයි වැස්ස නැහැ කියන්නේ. කියන්නේ ඒක තමයි අපිට දකින්න ඕනේ. ඒක වෙන්නේ නැහැ. ඒක නේ සාමාන්‍ය සද්දේ ආව වැස්ස ඊට වැස්සම පේනවා. එළියට වැස්ස එළියටම වැස්සම තෙමුණා. ඉතින් වැස්ස නැහැ කියන්නේ කොහොමද? ඒ මම සාමාන්‍ය පුතා කියලා භාෂාවෙන් කියනවා. උන්වතත් තමයි තියෙන ප්‍රශ්නේ. ඊළඟ සර්
බොහොම හොඳයි. අන්න එතන තමයි මට මතු කරන්න අවශ්‍ය ප්‍රතිබුදේ. අපි මේ කියන්නේ එකක් ප්‍රායෝගිකව අත්දකින්නේ එකක්ද නැත්නම් ඔතන තියෙන එකම සිද්ධියක්ද? දැන් ඒකයි මම අහුවේ ඔතන මුලාවක් සිද්ධ වුණාද? නැත්නම් ඔතන මොනවා හරි කෙලස් වගේක් කියදුනාද? මොකද එහෙම නැත්නම් අපිට ඒක මිදෙන්න අවශ්‍යත් නැහැ නේද? මෙතන මොකක් හරි අඩුවක් වුණාද? වරදක් වුණාද? එහෙම වුණා නම් නේද අපි මේ වගේ උත්සාහයක් කරන් මේක නවත්වන්න හදන්න ඕන නැත්නම් ඒ නවත්තන්න අවශ්‍යත් නැහැ. ඒ අදහස් ඉදිරිපත් කරන්න තවදුරටත් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ඔගලගේ මහත්මයා. අර ඔබතුමා කියපු දෙයට යම්කිසි සිදු වෙන ඇත්තටම ප්‍රායෝගිකව අත්දැකපු අත්දැකීමක් මතක් වුණා. යංශ දවසක වාහනේ යනකොට කීප දෙනෙක් වාහනේ ගියා. ඉතින් ඈත පොඩි මේ පාර මැද්දේ මොකක් හරි වැටිලා තිබුණා. මොනවා හරි වැටිලා තියෙනවා කියන එක තමයි මුලින් දැක්කේ. කිට්ටුවට එනකොට සතෙක් කියන ඒ සංඥාව ආවා. ඊළඟට අනේ පව් කියලා හිතලා නිකන් හිටියා. නමුත් පිටිපස්සෙන් හිටි කෙනෙක් ඒ මුවාගේ මස් පවා රස විඳ හැටි ඒ වෙලාවේ ඇත්තටම හිතෙන් බොහොම ඉවසීමෙන් බලාගෙන හිටියා. නමුත් ඒ ඔබතුමා කියනකොට අනිත් ආයතන වලට ගැට ගහගන්න පුළුවන් බව ඒ සිද්ධිය මතක් වුණා. ඒ වගේම ඔබතුමා අහපු ප්‍රශ්නේ එමනම් මෙතනින් ඉදිරියට යාමක් වෙන්න ඕනේද කියන එක එතනදී මතක් වුණා. අපි අර මුලදීම සඳහන් කළ කරුණ අපි මේ දේවල් සිදු වෙනකොට අපි ස්පර්ශය දැක්කද, ස්පර්ශ සමුදය දැක්කද, ස්පර්ශ නිරෝධය දැක්කද කියන එක. එහෙම නැත්නම් අපි ප්‍රඥප්ති ගොඩක් එකතු කරගෙන අපිට අවශ්‍ය විදිහට හදාගත්ත කතා ගොඩක් ඇස්සේ යම්කිසි ජීවත් වීමක් සිද්ධ වෙනවාද කියන එක අපි සතියත් යෝනිසෝ මනස්කාරයත් පාවිච්චි කළාද කියන එක අදාසක් විදියට ඉදිරිපත් කරන්න කැමති. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි කොබලගේ මහත්මයා. දැන් ඒ ආයතන වලට එහෙම එකින් එකට ගැටග ගහ ඉන්නකොට ඒ කියන්නේ ආයතන හයෙන්ම අපි පංච උපාදානස්කන්ධය හදනවා. ඒ කටයුත්ත ඒ ආකාරයට යෙදෙන වාරයක් ගන්න. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ දුකක්. ඒ කියන්නේ අපි හදන්නේ දුක. අන්න ඒක තමයි කියලා මට හිතෙන්නේ එතන තියෙන වැරද්ද. තෙරුවන් සරණ.
ඔව් ඒ අදහස බොහොම වටිනවකද දහමටත් ගලපලා කිව්වහම දැන් මේ දැන් ඒ ආයතන ආයය ගැට ගහලා ආයතන ඉපැද්දීම මත ඔය සකස් කරන්නේ තව තව පංච උපාදානස්කන්ධ නේද? ඒකට පංච උපාදානස්කන්ධය දුක. එහෙනම් මේ සකස් කරන්නේ දුක නේද? අපි ආයතන ගැට ගහනවා කියන්නේ මේ සකස් වෙන්නේ දුක නේද? අනේ ඒ වගේ අදහසක් තමයි මේ බොහොම වටිනවා. මොකද අපි දැන් දුක කියලා දැක්කොත් අපි දුකට කැමති නෑ. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් ඒ දුක ඇති වුණේ ඇයි? මොකද්ද හේතුව? එතකොට මේ හේතුව යෙදුන් නැත්නම් ওই දුක හටගන්නේද කියන පැත්ත. එතන චතුරාර්ය සත්‍යයි පටිච්ච සමුප්පාදය. ඔක තමයි දහම කියන්නේ ඇත්තටම. ඒක අපිට ප්‍රායෝගිකව කරන මට්ටමකට ගෙහෙන්න කලින් අන්න ඔය අවබෝධේ වැදගත් වෙනවා කියලා මට හිතෙනවා. නිකම්ම කරන්නම් වාලේ මොකක් හරි කවුරුවත් කිව්වට කරනවට වඩා දැන් අපිට සමහර විට පැහැදිලි අර මේක වැඩි දුර යන්න නොදී නැවැත්තුවනම් හරි කියන එක. ඇයි ඒක වෙන්නේ? එතකොට මේක දිගට ගියොත් ඔය සකස් වෙන්නේම පංච උපාදානස්කන්ධ නේද? තව තව දුක් නේද? එහෙනම් අපි එහෙම යන එක මුලාව මතම අවිද්‍යාව මතම වෙන දෙයක් නේද? එතකොට ඒක නවත්ත ගන්න විදිහක් තියෙනවා. දැන් අපි දුකටපත් වෙනවා කියලා දැක්කොත් එහෙනම් දැන් අවශ්‍යතාවයක් තියෙනවා ඒකෙන් නවත්ත ගන්න. එහෙම නැත්තම් ඉතින් කොහම වුණාට මොකද ඕකේ මොකද්ද වැරද්ද කියන මට්ටමේ නම් අපිට දැන් ඒ මාර්ගයක් වඩන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒක කළානම් කරන්නේ කවුරුත් කියපු පළියට කරනවා මිසක් තමන්ගේ අවබෝධකින් නෙවෙයි. ඉතින් ඒ හින්දා තමයි අපි මෙතන මේ නුවණින් විමසන්න ඕන. මේක තමන් තේරුම් ගන්න ඕන, තමන්ගේ දැක්මක් කරගන්න ඕන. එතකොට මොකක් හරි කරනවා නම් ඇයි මේක මං කරන්නේ කියන දැක්මක් තමන්ට ඇති වුණොත් මං හිතනවා ඒක ගොඩක් වැදගත් වෙනවා කියලා. එතකොට මේ දැන් ආයතන ගැට ගැසීම නැත්නම් තව විදිහට කිව්වොත් එක ආයතනකින් අත්දකින්න එක තවත් ආයතන වලින් අත්දකින්න පුළුවන් නේද කියන මට්ටමකට ගේන එක පැත්තකින් මේකේ වැරද්දක් තියෙනවා. මේ නිසා අපව දුකටපත් වෙනවා. ඔක තව එක එක වචන වලින් කියන්න පුළුවන්. මේ නිසා ලෝකෙට අහු වෙනවා. ඒතර ලෝකේ පවතින දුක මතයි කියලා එහෙම බුද්ධ දේශනා තියෙනවා. එක එක පැති වලින් දේශනා වලට ගලපලා කොහොම හරි ගන්න වෙන්නේ මේ සකස් වෙන්නේ දුක. මේ මට්ටමට ගියොත්. එහෙනම් ඒක ඇති වුනේ මොකක් හින්දාද? හේතුව. ඒතර හේතුව හොයාගන්න අපිට මේ ආයතන පැත්තෙන්ම බලන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. එතකොට දැන් අපි අර ඔය කියපු ඕන උපමාවකින් ගන්න පුළුවන්. දැන් සද්දයක් ඇහෙනකොට ගිරවෙක් කියලා සිහි වුණා. ඔය ගිරව එළියෙන් ඉඳන් කෑ ගහපු හින්දා තමයි මට ඇහුනේ. ඕක තමයි සාමාන්‍ය ලෝකයා ඉන්න තත්ත්වය. එතකොට ඒ මට්ටමේදී වරදක් වුණාද? වරදක් වුණා නම් ඒකේ එතන අපිට ඒ කියන්නේ දුකක් සකස් වුණාද? ඒ දුක සකස් වෙන්න දැන් සමුදයක් තිබුණාද? ඒ සමුදේ මොකද්ද? එතකොට මෙන්න මෙතන අපට අයින් කරන්න පුළුවන්කමක් තියෙනවද? එහෙම කළොත් අර දුක සකස් වෙන්නේ නැද්ද කියන අන්න ඒ පැත්තෙන් ටිකක් විස්තර කරන්න පුළුවන්ද? ඔය ඕන උපමාවක් කරගෙන කාට හරි වැස්ස හරි කමන්නේ. ධර මහත්ය කියපු කරුණත් අපි කතා කරන්න ඕන. දැන් මේ සද්දේ ඇහුණා වහිනවා කියලා අර පෙර සුරකින් හිතත් දැනගත්තා. ඊළඟට හිතේ හදපු එක එළියෙනුත් තිබ්බා. ඉතින් හිතේ හදපු එක එළියෙන් තිබ්බනම් ඔය එළියට ගියාම තෙන්නේ නැද්ද කියනන්නේ මේ කරුණටත් පිළිතුරක් හොයාගන්න වෙනවා. අදහස් ඉදිරිපත් කරන්න බලන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තිරුදනාගීම මට මෙහෙම අදහසක් මම දෙන්න කරන්න. දැන් බුදුජාන වහන්සේ දේශනා කළේ ස්කන්ධ පහක් තියෙනවා කියලා. රූප, වේදනා, සංඥා, සංකාර වෙනවා. ඒ සංඥා ඒවත් තුළින් අපිට එනම විපාක ලෝකයක් එනවා. හැබැයි අපි ඇති කරගන්නවා සංකාර ලෝකයක්. එතකොට තමයි අපිට අවිද්‍යාව මුල් කරගෙන. එතකොට අපිට හැදෙනවා එතන මේ පොඩික සම්පන්න වෙලා අපිට හැදෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධ හැදෙනවා. උපාදානස්කන්ධය තමයි බුදුජාණන් වහන්සේ කියන්නේ නිරුද්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ තණ්හා. ඇති වෙන තණ්හා ගැටීම් හෝ මොන විදිහටරි ඒක දුරු කරන්න පුළුවන්. එතකොට මේ පංච ස්කන්ධයන් පහ තමයි මේ බාහිර අභ්‍යන්තර කියලා අපි ඉගෙන ගත්තා. මේ ඔක්කොම කියන්නේ බාහිර. එතකොට බාහිරෙන් කියන දේවල් ටික තුනී කරලා මේ අභ්‍යන්තරේ වටික බාහිරට ගලපලා ඉන්නේ දාලා මේ ඔක්කොම බාහිරින් ගන්න දෙයක් නෙවෙයිද කියන එක මට ඉතින් මට මේ දැන් මේ හිතට ආවා. එතකොට ඔතන පේනවා. එතකොට චතුරාර්ය සත්‍යයට ගලපන්න පුළුවන් කියලා. එහෙනම් කියන්නේ අපි දැන් සංස්කාර අභිසංස්කරණය කරන නිසා තමයි උපාදාන ස්කන්ධ හැදෙන්නේ. නැත්නම් සංස්කාර ප්‍රභාෂවර මොකද මේ ස්කන්ධ ටික ප්‍රභාෂවර ස්කන්ධ එහෙමම තියෙනවා. එතකොට අපි මෙතන කරන්නේ ආයතනම ගැට ගිහිල්ලා තමයි. හැබැයි එක ආයතනයක් එක මොහොතේ විසරයි. ආයතන දෙක ගැට ගිහින්නේ ගැට ගැහුණා කියලා කිව්වට ආයතනයක් උපදින්නේ එක වෙලාවකට විතරයි. නමුත් අපි ඒක දිගින් දිගටම ඔක්කොම මේ තාවත් වේගෙන් අපි පැටලලා යනවා. අන්න එහෙම අදහසකුත් තාවා මේ මත සෙබන් තරමයි.
ඔව් සෙබන් තරණා ඒක ගොඩක් හොඳයි. දැන් අර එතන දැන් ඉස්සෙල්ලා බලන්න මේක මේ පංච උපාදානස්කන්ධයක් සකස් වුණා කියන එක පැහැදිලිද කියලා අපි අර උපමාවෙන්ම ගමු. දැන් අපිට සද්දයක් ඇහුණා. ඒ සද්දෙට අපි ගිරවෙක් කියලා දැනගත්තා. ඒ ගිරව එළියේ ඉන්නවා කියලා විශ්වාස කළා. එතකොට ඔතන බලන්න අර ජාති පහ තියෙනවද කියලා. රූපය මොකද්ද, වේදනා මොකද්ද, සංඥා මොකද්ද, සංකාර මොකද්ද, විඥාන කියන එක මොකද්ද? අපි දන්නවා බාහිර ආයතනේ දැන් ගිරව රූපයක්. ඊළඟට ඒ ගිරව අඳුර ගන්න සංඥාවකුත් තියෙනවා. ඊළඟට ඒ නිසා අපිට කැමැතියක් තමයි මැදපත් ඒ ගති තුනෙන් වේදනාවකුත් ඇති වෙලා ගිරව ගැන අදහස් ටිකකුත් ඇවිල්ලා සංඛාර ඕවා දැනගත්තු විඥානිකුත් තියෙනවා. පැහැදිලි යති මෙතන පංච උපාදානස්කන්ධයක් සකස් වුණා කියන එක. නැත්නම් ඒ දුක සකස් වුණා කියන එක. ඊළඟට ඒකේ සමුදය පැත්ත අපිට ගන්න පුළුවන්. දැන් මේ හිතේ හදපු එක හිතේ හදලා හිතෙන් දැනගත්තා කියන තැන සිහිය නුවණ පිහිටියේ නැහැ. අපි බාරගත්තේ මේක ඉලිය තියෙන දෙයක් විදිහට නේද කියන එක. ඒකෙන් පුළුවන් ද තේරුම් ගන්න ඒ සම්බන්ධ නැත්නම් ගැටලුවක් තියෙනවා නම් අහන්න. තේරුවන් සරණයි.
තේරුවන් සරණයි. චිත්‍ර රාජපක්ෂ මහත්මිය කතා කරන්න සූදානම් වුණා. ඔබතුමියට කතා කරන්න පුළුවන්. ඒ අතරම පොග්ගලගේ මහත්මිය දැන් අහපු දේ ගැන සඳහන් කරන්න පුළුවන් නම් හොඳයි.
තේරුවන් සරණයි. ඇත්තටම එතුම කියනකොට හිතට ආවේ මොකද මේ ඇසීමක් දැකීමක් දැනීමක් දැන ගැනීමක් වෙනවා කියනකොට පංච උපාදානස්කන්ධේ සකස් වෙන බව දකින්න ඕන දෙයක්. ඒ වගේම දැන් එතුම සම්බන්ධ කළා ඒක දුක සකස් වීම කියන එකට. ඉතින් එතන අපි දුක සකස් වෙන හැටි දකින්නම ඕන කියලා හිතෙනවා මේ නිදහස් වෙන්න. තථාගතයන් වහන්සේ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේකින් අහනවා මාළුන්ගේ පුත්ත යම්කිසි රූපයක් තියෙනවා ඔබ දැනට දකිනුත් නැහැ දකින්න වෙන්නේත් නැහැ කලින් දැකලත් නැහැ ඒ ආදි වශයෙන් සඳහන් කරලා අහනවා එවැනි රූපයකින් ඔබට දුකක් ඇති වෙයිද දුකක් සකස් වෙයිද කියලා. එහෙම කියනකොට මතක් වුණා වසන්ත මහත්මයා අර දීපු උදාහරණය කිසිම විදිහකට දන්නේ නැති භාෂාවකින් කතා කරනවා කෙනෙක් කියන එක. එතකොට අපිට එතනදි තේරෙනවා මේ දුක සකස් වෙන්නේ කොහොමද කියන එක. ඇත්තටම පංච උපාදානස්කන්ධයමයි දුක කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරපු නිසා මේ හැම අවස්ථාවකම ඒ කොබලගේ මහත්මයා කිව්වා වගේ පංච උපාදානස්කන්ධය සකස් වෙන බව අපි දකින්නවද කියන එක ඉතාමත්ම වැදගත් කියන එක තමයි මාළුන්ගේ පුත්‍ර සූත්‍රය මතක් වෙලා ඉදිරිපත් කරන්න අවශ්‍ය වුණේ ශ්‍රීමති මහත්මිය. තිරුවන් සරණයි.
ඔව්, චිත්‍ර රාජපක්ෂ මහත්මිය.
මං හිතන්නේ ඔබතුමිය අර මාළුන්ගේ පුත්‍ර සූත්‍රයත් සඳහන් කරපු හින්දා මං ඒක පොඩ්ඩක් මතක් කරන්න. මේක ඒ සූත්‍රෙන් නෙවෙයි. හැබැයි මේකේ කාට හරි විස්තර ඇතුළු සාකච්ඡාවක් ඕන නම් මගේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා ravi.harimaga.com එකෙන් අහන්න පුළුවන්. ඉතින් ඒ සූත්‍රයේ මුලින් අහනවා මාළුන්ගේ පුත්‍රගෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කීපයක්. ඒ කියන්නේ ආයතන 6 ගැනම අහනවා. අහන්නේ යම් කෙසේ දැන් ඇහෙන් දැකලා දැනගන්න ඕන රූපයක් ගැන කතා කරද්දී, ඒ කියන්නේ චක්කු විඤ්ඤාණය හේසු රූපේසු, මේ රූපේ දැන් පේන්නෙත් නැහැ, අතීතේ දැකලත් නැහැ, අනාගතේ දකින්න ලැබෙන්නෙත් නැහැ, කවදා හරි දකින්න ලැබෙයි කියලා හිතන්නත් බෑ. ඔන්න ඔහොම රූපයකට ඡන්දයක්, රාගයක්, ප්‍රේමයක් ඇති වෙයිද කියලා. ඒතර මාළුම් කෙපුත් සායනාවසේ උත්තර දෙනවා, නොහෙතම් බහන්ති නැත ස්වාමීනි. ඔය වගේ සබ්ද ගැන අහනවා, දැන් ඇහෙන්නෙත් නැහැ, අතීතය අහලත් නැහැ, අනාගතය අහන්න වෙන්නෙත් නැහැ, කවදාවත් අහන්න ලැබෙන්නෙත් නැහැ. එහෙම සබ්දයකට ඡන්දයක්, රාගයක්, ප්‍රේමයක් ඇති වෙයිද? ඔහොම ඒකටත් නැහැ කියනවා. ඔය වගේ ආයතන හයටම ඔක අහගෙන ගිහිල්ලා එසේනම් මාළුම් කෙපුත්ත ඔබ මේ විදිහට හික්මෙන්න කියලා, අර දිත්තේ දිත්තමත්තං, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, ඥාතේ ඥාතමත්තං භවිස්සති, මේ විදිහට හික්මෙන්න කියලා දේශනාව යන්නේ. ඊට පස්සේ ඒක මෙනෙහි කරලා මාළුම් කෙපුත්ත ස්වාමීන් වහන්සේ රහත්භාවයට පත් වෙනවා. මම ඒක කෙටියෙන් මතක් කළේ ඒක. එතකොට ඒකත් මේකට සම්බන්ධ කරගන්න පුළුවන් අපිට. දැන් මේ මොකද මං දකින්නේ, ඔය දිත්තේ දිත්තමත්තං මත්තම තමයි ඔය ඒ ආයතනේ වේදිතබ්බේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. චක්කුංච නිරුජ්ජති, රූප සංඥාච නිරුජ්ජති. අපිට ටික වෙලාවක් තියෙන හින්දා මං ආයේ සූත්‍රයට ඇවිල්ලා පොඩ්ඩක් විස්තර කරලාම කල්යාණ මිත්‍රයන්ට ආපහු දෙන්නම් අදහස් දෙන්නන්න. එතකොට දැන් මෙතන චක්කුංච නිරුජ්ජති, රූප සංඥාච නිරුජ්ජති කියනකොට අපි ගොඩක් කතා කළා, මේ කියන්නේ අජ්ජත්තායතනේ, බාහිර ආයතනේ ඔක නිරුද්ධ වෙන ස්වභාවයක්. ඒ නිරුද්ධ වෙන ආයතනේ උපද්දව ගන්න ඕන කියන එක නේද මේ කියන්නේ කියන එක. එහෙම ආයතනයක් දත යුතුයි. ඒ ආයතනේ වේදිතබ්බේ. චක්කුච නිරුජ්ජති, රූප සංඥාච නිරුජ්ජති. එතකොට අපි දැන් ඔය ගත්ත උපමාවකින්ම ගත්තොත්, දැන් අපි අර ගොඩක් වෙලාවට ගත්තේ සද්දයක් ඇහෙනකොට එළිය රූපයක් ගැන දැනගන්නවා. ගිරවෙක් ඉන්නවා කියලා හරි, වහිනවා හරි, තව එක එක දේවල් කිව්වා, ඕන අරමුණකට ගන්න පුළුවන්. මොකද මේක ප්‍රායෝගිකව කරන්න ඕන දෙයක්. එතකොට අපිට දැන් භාවනාවේ ඉන්න වෙලාවක වුණත් කරන්න පුළුවන් දෙයක්. දැන් ඇස් වහගෙන ඉද්දි නේද මේ සද්දේ ඇහුනේ. එහෙනම් ඒක සෝතායතනෙන් දීපු සද්ද සංඥාවක් විතරයි. සද්ද සංඥාවේ වර්ණයක්, හැඩයක්, රූපයක් නැහැ. ඒ ටික කවුද අරන් දුන්නේ? ඒ ටික මන ආයතනේ වැඩ. සෝතායතනෙට අයිති වැඩක් නෙමෙයි. මන ආයතනේ පෙර සුරක් මතක් කරගෙන නේද මේ හිතට මේක මතක් කරලා දුන්නේ. අපි සද්ද ඇහෙනකොටම ගිරවෙක් කියන එක, ගිරවා කියන අත්දැකීම අපි කලින් එකතු කරගෙන හිටිය පෙර සුරක්. දැන් ගිරවෙක් ගැන ඊට කලින් අත්දැකීමක් නොතිබුණා නම් අපිට ගිරවෙක් ගිරූපයක් සිහි වෙන්නේ නැහැ. මේ කොළ පාට කුරුල්ලෙක් කියන හැඩයක් සිහියට එන්නේ නැහැ. හැබැයි මේ පෙර ඇසුර තිබුණ නිසාම නේද මේ කාවේ. ඒක එක පැත්තක්. එතකොට පෙර ඇසුරක් ආවා කියන තැන අපිට සිහිය නුවණ නැහැ. ඒතර පෙර ඇසුර කියන්නේ අතීත අත්දැකීමක්. අතීත අත්දැකීම කියන්නේ අතීතේ ගෙවිලා ඉවරයි. එතකොට එතන සිහිය නුවණ නැති හින්දා ඒක දැකින්න ලැබුණ නැහැ. ඊළඟට ඔය ගිරවා ඉන්නේ එළිය කියලා විශ්වාස කිරීම තුළ උණ මුලාවල් ටිකක් තමයි දැන් හිතේ හදපු එක. හිත දැනගත්තා මිසක් අපි එළියේ ඉන්න ගිරවෙක් තාම දැක්කේ නැහනේ. එහෙනම් ඇයි මේ හිතේ හදපු එක එළියේ තියෙනවා කියලා විශ්වාස කළේ? දැන් එතනත් මුලාවක් යෙදුණා නේද? ඒ මුලාව මත නේද මේ බාහිර රූපය තියෙනවා කියලා බාරගත්තේ? එළියේ ගිරවෙක් ඉන්නවා කියලා බාරගත්තේ. ඒක දැන් අපේ සාමාන්‍ය මට්ටමේදී ඒක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්. අපිට සද්දය ඇහුණාට ඔක රෙකෝඩින් එකක් වෙන්න පුළුවන්, කවුරු හරි කෑ ගැහුවා වෙන්න පුළුවන්, නැත්නම් අපිට වෙන සද්දයකට ගිරවෙක් වගේ හිතුණා වෙන්න පුළුවන්. ඔයගේ වෙන්න සිද්ධි ගොඩාක් තියෙනවා. ඒක එක පැත්තකින් අපි හිතපු දේ ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන් කියලා පේනවා. දෙවෙනි පැත්තෙන් හිතේ හදපු දෙයක් එළියට තියෙන්න පුළුවන්ද? එහෙම වුණා නම් අපි හිතන දේ අනිත් අයට පේන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් හිතේ හදපු දේ හිත දැනගත්තා සිද්ධිය බාහිර ලෝකෙට අදාළ නැහැ. ඒකට බාහිර ලෝකේ රූපයක් කියලා අපි හදලා බාරගත්තේ අපේ මුලාව තමයි, මෝඩකමටයි නේද? එතකොට ඒ පැත්තෙනුත් නුවණක් ගන්න පුළුවන්. එතකොට දැන් ඔන්න ඔය කරුණ අපි හිතට පෙන්නගෙන ගියොත් ඔක විදර්ශනය කරන්න, මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්. එතකොට එනවා අර අපේ කලින් මහත් එක් සඳහන් කළේ, ඔක සද්දයක් ඇහුණා විතරයි නේද කියලා අපි වෙනම පැත්තකින් පෙන්වනවට වඩා මෙතන දැන් අවබෝධයක් තුලින්ම මේ ලෝකේ තියෙන අරමුණු ගැන හදපු හැටි මේ විදර්ශනා ඥානකින් දකින්න පුළුවන් වෙනවා. ඒ මට්ටමට යන්න පුළුවන්. දැන් එහෙම යනකොට වෙන සිද්ධිය මේ සූත්‍රයට ගැලපුවොත් බලන්න බාහිර ආයතනෙන් මිදීගෙන මිදීගෙන යනවා නේද? අපි දැන් සද්ද නිසා යම්තාක් රූප හදලා එළියේ තියෙනවා කියලා විශ්වාස කළාද? ඒවා නිරුද්ධ වෙනවා නේද? එන්න එන්න මේ සිහිය නුවණ පිහිටන්න පිහිටන්න. මත සද්ද ඇහුණා හිතෙන් රූපය හැදුවා. ඕක එළියේ තියෙන්න බෑ. කියන එතන සිහිය නුවණ පිහිටන්න පිහිටන්න මේ බාහිර ලෝකේ තියෙන රූප වලින් මිදෙනවා. මිදෙනවා කියන්නේ ඒ රූප උපද්දන්නේ. උපද්දන්නේ කියන්නේ නිරුද්ධ ස්වභාවය. දැන් මේක හටගත්ත දේ නැති වුණ කතාවක් නෙවෙයි මේ කියන්නේ. ඉරවෙක් හටගත්තා ඌ නිරුද්ධ වුණා කියන කතාව නෙවෙයි. ඉරවෙක් හටගත්තේ මේ පැත්තේ මුලාව හින්දා, මේ මුලාව නැත්නම් ඉරව උපදින්නේ නැහැ. මම තව ටිකක් තේරුම් ගන්න තමයි අර වතුරට එබෙන බල්ලා මුලා වෙන හැටි මතක් කරගන්න කියන්නේ. දැන් බල්ලා හිතෙන් බල්ලෙක් හදලා තමයි එළිය දීපේ. ඒකට මුලාව තියෙනකන් ඌට වතුරේ බල්ලෙක් ඉන්නවා. මුලාව නැති වුණ දවසට, අවිද්‍යාව මුලාව දුරු වුණ දවසට එළියේ බල්ලෙක් උපදින්නේ නැහැ. ඒ වගේම තමයි අපිට මේ ශබ්ද නිසා යම් කිසි තාක් රූප හදලා එළියෙන් තිබ්බද ඒ අවිද්‍යාව මුලාව තියෙනකන්, අවිද්‍යාව මුලාව නැති වුණොත්, ඒ කියන්නේ අපි සිහිය නොවන පිහිටියොත් එළියේ රූප උපදින්නේ නැහැ නේද? එතකොට අන්න බාහිර රූප නිරුද්ධ සත්‍යයක් හිතාගන්න පුළුවන්. මේක දැන් ආයතන හයසම කරන්න ඕන. එතකොට ඇහෙන් දකින්න ඒවටත් ඕවා, කනෙන් අහන ඒවට විස්තර කළාට, එතකොට නාසයට, දිවට, කයට, මනසටත් තියෙනවා. ඉස්සෙල්ලා හැකන නාසයේ දිව ශරීරයට එක කරන්න පුරුදු වෙන්න. එතකොට මේ මුළු ලෝකෙම බාහිර රූප කියලා අපි දෙයක් පැනෙවුවා නම් ඒක මේ ප්‍රත්‍ය අවිද්‍යාව මුලාව මතම නේද පනවලා තියෙන්නේ කියලා තමන්ට දකින්න පුළුවන් වෙයි. එතනම බලන්න ඕන දැන් නුවණක් එයි. බාහිර රූප එකක්වත් තිබුණ නැත්නම් අපිට ඇහක් ඕන වෙයිද? නැත්නම් කනක් ඕන වෙයිද? ඒ පැත්තෙන් ඒ බලන්න පුළුවන් තව පැත්තක්. එතකොට මේ බාහිර රූප නැත්නම් අපිට මේ අජ්ජත්තායතන වැඩක් වෙන්නේ නැහැ. මොකද අපිට අජ්ජත්තායතන ටික හදලා තියෙන්නෙම බාහිරය අද්දකින්න. එතකොට බාහිරය නිරුද්ධ වුණොත් මේ චක්කුච්ච නිරුද්ධති, සෝත නිරුද්ධති, ජීවහා නිරුද්ධති කියන ඒවා තව ටිකක් පැහැදිලි වෙයි. ඒ කියන්නේ මේ අජ්ජත්තායතන නිරුද්ධ ස්වභාවය තියෙනවා. බහිද්ධායතන නිරුද්ධ වෙනකොට අජ්ජත්තායතනත් නිරුද්ධයි. බහිද්ධායතන පවතින තාක්කල් තමයි අපිට අජ්ජත්තායතන අවශ්‍ය වෙන්නේ. එතකොට දැන් මෙතනින් පොඩි නුවණක් ඇති කරගන්න පුළුවන්. එහෙනම් එහෙම තත්ත්වයක් තියෙන්න පුළුවන්. එතකොට ඒක දකින නුවණින් ප්‍රඥායසක් පද්ද ගැනීම හැකියාවක් තියෙනවා. එහෙනම් මේ සේ ආයතනේ වේදි තබ්බේ යත්ත චක්කූච නිරුද්ධති රූප සංඥාච නිරුද්ධති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මෙන්න මේ ආයතනේ දත යුතුයි. දත යුතුයි කියන්නේ පහළ වුණාම නෙමෙයි, ඒක දැනගත්තොත් ඒක පහළ කරගන්න තමන්ට යම්කිසි වැඩපිළිවෙලක යෙදෙන්න පුළුවන් වෙයි කියන මේ ඒ අදහසක් මෙතන මට, ඒ කියන්නේ දකින්න පුළුවන් එක්ක අපි මේ අදහස් විමසමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. කල්‍යාණ මිත්‍රිනි, ඒ පිළිබඳ අදහස් දක්වන්න තව විනාඩි කීපයක් පමණයි තියෙන්නේ.
තෙරුවන් සරණයි කොබ්බලගේ මහත්මයා. ඒ කියන්නේ ඔබතුමා කියන ආකාරයට එදිනෙදා සිදුවෙන දේවල් සිදුවෙන්නේ කොහොමද කියන එක සිතෙන් මැනෙහි කිරීම තමයි, කියන්නේ අවබෝධ කර ගැනීම තමයි කල යුත්තේ කියන එක තමයි මට තේරුම් ගියේ. තෙරුවන් සරණයි.
ඔව්, මේකේ ප්‍රායෝගික මාර්ගයක් විදිහට මම දකින්නේ ඉස්සෙල්ලා මේ සිද්ධ වෙන දේ තේරුම් ගන්න, ඊළඟට ඒක හිතට පෙන්වන්න. හිතට පෙන්වන්න ඕන. දැන් උදාහරණයක් විදිහට ඇහුනේ සද්දයක් විතරයි, සද්ද සංඥාවේ රූප නැහැ. ඒකට අදාළ රූපේ අපේ පෙර ඇසුර නිසාම හිතෙන් හදලා දුන්න අර පෙප්ප ඉතුරු කරගත්තු මොනවා හරි සිහි කරගෙන, එහෙනම් ඒක හිතෙන් හදපු දෙයක්, හිත දැනගත්තා. මන ධම්ම මනෝ විඥාන. ඒක කවදාවත් බාහිරේ තියෙන විදිහක් නැහැ. මොකද හිත ඇතුලේ වැඩන්නේ. ඔන්න ඕක මං හිතන්නේ පහසුවෙන් පෙන්වන්න පුළුවන් ඒ තේරුම් ගත්තොත් විතරයි පෙන්වන්න පුළුවන්. ඒ හින්දා තේරුම් ගැනීම අනිවාර්යයි. ඒක තේරෙන්නේ නැත්නම් තව ප්‍රශ්න කරන්න, නුවණින් විමසන්න, දහම එක්ක ගලපලා බලන්න. ඒක තේරුම් ගත්ත කෙනාට ඔක ප්‍රායෝගිකව ටිකක් කරන්න පුළුවන්. ඒ ප්‍රායෝගිකව ඒක යෙදීම තුළ මේක තව ප්‍රත්‍යක්ෂ ඥානයකට ගන්න හැකියාව තියෙනවා. ඉතින් මෙහෙම විදර්ශනා කරපු ගොඩාක් අය දැන් ඒකේ ප්‍රතිඵල ඉතින් අපිට කියනවා. ඉතින් මේක මෙහෙමමයි කියලා තමන්ට පැහැදිලි වුණායි කියලා. ඉතින් ඒ හින්දා මම නිකන් ආරාධනාවක් කරලා මේක පොඩ්ඩක් ප්‍රායෝගිකව කරලා බලන්න. අර පෙන්වන්න ඕන මේ මූලික ආයතනෙන් දුන්නේ සංඥාවක්. ඕකට හිතෙන් නේද රූපේ අරන් දුන්නේ? හිතෙන් අරන් දුන්න රූපේ එළිය තියෙන්න පුළුවන්ද කියනවන ඔච්චරයි. ඊට වඩා වෙන මොකුත් විස්තර වැඩිය දාන්න අවශ්‍ය නැහැ. ওই ටික ටිකක් ප්‍රායෝගිකව කරගෙන යන්න කියන එක තමයි මම නිකන් ඉල්ලීමක් කරන්නේ. මේක ටිකක් පොඩ්ඩක් කරලා බලන්න කියන එක. තෙරුවන් සරණයි.
තවත් අදහස් තියෙනවා නම්?
තෙරුවන් සරණයි. අර ඔබතුමා මුලදී කිව්වා වගේ චක්කං උදපාදි කියන දෙයක් සම්බන්ධ කරොත් හොඳයි නේද? තෙරුවන් සරණයි.
ඔව්, මේ දැක්ම තුල يعني මෙතන අමුතු අපේ මේ සාමාන්‍ය ආයතන හැ ඉක්මවාගිය දැක්මකට මේ යන්නේ. මොකද අපි ලෝකෙට අයිතිමත් මෙන් ඇහෙන් දකින දේ තියෙනවමයි, කණෙන් අහන දේ තියෙන දෙයක්මයි මේ දැනගත්තේ. ඒ වගේ ගඳ සුවඳින් දැනගන්න දේ එළිය තියෙන නිසාමයි මෙහෙම මේ කියන මට්ටමක ඉඳලා ඔය ආයතන පොඩ්ඩක් ඉක්මවා යන දැක්මකට එනවා. එතකොට ඒ ආයතන වලට මුලා වෙන්නේ නැහැ. එකනේ හකනනාසය වගේන් අපිව සාමාන්‍ය ලෝකයාගේ මත්තම මුලා කරන මත්තමක්. ඒකට මේ නුවණින් උපද්දන ආයතනෙ. ඒක මට හිතෙනවා අර ධම්මචක්කු කියලා නැත්නම් චක්කුන් උදපාදි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නැත්තේ මේ වගේ දෙයක්ද කියලා. ඒක ඉතින් විමසන්න ඕන කරුණක්. මේ මොකද මෙතනත් ඒ ආයතනේ වේදිතබ්බේ කියලා අර ආයතන හයි ඉක්මවා යන පැත්තක් උන්වහන්සේ දේශනා කරනවා. යත්ත චක්කුච නිරුජ්ජති රූප සංඥාච නිරුජ්ජති. මෙන්න මෙහෙම පේන ආයතනයක්. ඒක පේන්නේ නුවණටම වෙන්න ඕන කියනවා වගේ. ඒකට කැමති නම් ඉතින් ධම්ම චක්කු කියලා යදාගන්නත් පුළුවන්. ඒක අපි දාගන්න එකක් මේක මේ සූත්‍රයේ තියෙන එකක් නෙවෙයි කියන එකත් සිහියේ තියාගන්න ඕන. මොකද හැමතිස්සම අපි බුද්ධ වචනය අනුවම මේක තේරුම් ගන්න උත්සාහ කළොත් මං හිතන්නේ අපිට දහම දකින්න උදව්වක් වෙයි කියලා. ඒකට අර දැන් මේකෙන් එන මට්ටම තමයි දිත්තේ දිත්තමත්タン සුතේ සුතමත්タン. දැන් සද්දෙන් විතරක් නවතින මට්ටමකටයි ඒකට රූප හදලා එළියෙන් තියන්නේ නැතුව. කරන්න එතෙන්ටත් මේක ගලපන්න පුළුවන්. එහෙම මට්ටමකට ආවොත් එදාට බාහිර ආයතන පිහිටයිද? බාහිර ආයතන නැත්නම් අපිට අජ්ජත් ආයතනයක් ගැන කතා කරන්න පුළුවන් වෙයිද? ඒක උපදීද? එතකොට සන්න පොඩ්ඩක් නුවණක් එයි. එහෙනම් මේ චක්කුච නිරුජ්ජති රූප සංඥාච නිරුජ්ජති මට්ටමකුත් තියනව නේද මේ අවිද්‍යාව දුරු වුණ මනසකට? අපට තාම එහෙම නොවෙන්න පුළුවන්. හැබැයි නුවණින් හිතන්න පුළුවන් මේ වගේ තත්ත්වයක් වෙන්න පුළුවන්ද කියලා. මොකද ඒ දැක්ම උදව් වෙනවා තමන්ට මේ ආර්ය මාර්ගේ පැහැදිලි කරගන්නයි, යම් කිසි දෙයක් වඩන්නේ කුමක් සඳහාද කියලා තේරුම් ගන්නයි කියන එක. තෙරුවන් සරණයි
මහත්මයා. මේ දැන් මහත්මයා කියපු පරියාය විදිහට හිතේ මැවෙන වර්ණ සටහන, දැන් අපි කිමුකෝ සද්දයක් ගිරවෙග්ග සද්ද කියලා ගත්තා කියලා මහතේ පරියායෙන් හිතේ මැවෙන රූප සංඥාව ගැන තමයි විදිහට හිතන්න පුළුවන්. අර එතකොට කනට ඉස්සෙල්ලාම ඇහුන ශබ්ද රූපේ කොහොමද අපි ඒක නිරුද්ධ කරන්නේ?
හොඳයි, හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ඒක හරිම සියුම් කරුණක් හින්දා මම ඒක මතු කළේ නෑ. මේක ඇත්තටම එන්න ඕන දැන් සද්ද නිසා හදන රූපෙට නෙමෙයි, ඒක ඒ මූලික මට්ටමක් මේ මෙතෙන්ට එන්න. ඕකේ, ඊළඟ මට්ටම තමයි ඒ සද්දෙත් එළියෙන් ඇවිල්ලා ඇහුණත්ද නැත්නම් අපි වෙන විදිහකට මේක දැනගත්තද. එතෙන්දී තේරෙයි මේ කනේ කියන අපි දැන් කන තියනවා කියලා ගත්තොත් කනේ හැකියාව මත නේද හිතට සද්දයක් අහන්න පුළුවන් උනේ. කන වැඩ කලේ නැත්නම් සද්දය ඇහෙන්නේ නැහැ. ඒතකොට කනේ හැකියාව මතයි අපිට සද්දයට අදාළ සංඥාවක් හිත දැනගත්තේ. ඒ එතකොට හිත දැනගත්තේ එළියේ තියෙන සද්දෙද නැත්නම් කන උපද්දලා දුන්න යම්කිසි ස්වභාවයක්ද? ඔක අනිත් ආයතන වලටත් දාන්න පුළුවන්. දැන් ඇහෙන් දැනගත්තේ ඇත්තටම එළියේ තියෙන දෙයක්ද නැත්නම් ඇහි හැකියාවන්ව සකස් කරලා දුන්න යම්කිසි අපි කියන ප්‍රතිබිම්බයක් හරි වර්ණ සංඥාවක් හරි ඒකද? දැන් ඔන්නඔහම ආයතන වෙන වෙනම අරන් බලන්න වෙනවා. එතකොට මේ ආයතන වලින් කරන මුලාවක් අඳුර ගන්න පුළුවන්. මොකද එක පැත්තකින් ඇහැට රූප දකින්න බෑ. ඇහැ නිසා උපදින සිතයි රූප දකින්නේ. ඇහැට පුළුවන් වර්ණ සංඥාවක් උපද්දලා දෙන එක විතරයි. එතකොට ඒ සංඥාව මොකද්ද කියලා බලන්නේ හිත. එතකොට හිත බලන්නේ එළියේ තියෙන රූපෙද ඇහැ සකස් කර ඇහැ උපද්දලා දීපු වර්ණ සංඥාවද? එතකොට මේයි හිතට කවදාවත් එළියේ තියෙන එක බලන්න බෑ ඇහැ නැතුව. හිතට කවදාවත් එළියේ තියෙන දේ දැනගන්න බෑ කන නැතුව. එහෙනම් මේ උපකරණේ හැකියාව මත උපද්දලා දීපු ස්වභාවයක් නේද මේ හිත දැනගත්තේ. එතෙන්දී වෙන් කරන්න වෙනවා මේ සෝතායතනෙයි මනායතනෙයි කියන දෙක. නැත්තම් චක්කායතනෙයි මනායතනෙයි කියන දෙක. ඒවයි හැකියාව මොකද්ද? ඒ කියන්නේ ඒක කරන කෘත්‍ය මොකද්ද? ඒවයින් කරන මුලා මායාකාරී ස්වභාවය මොකද්ද කියන දෙක වෙන් කරගන්න වෙනවා. එතෙන්දී ඔය කියන කරුණ අල්ලන්න පුළුවන්. මොකද එළියේ තියෙන ශබ්දයක් දැනගැනීමේ හැකියාව හිතට නැහැ. කනේ හැකියාව මත උපදලා දීපු ස්වභාවයක්මයි මේ ශබ්දයක් කියලා හිත දැනගන්නේ. එතන ඉතින් මේ දැනට මට ඔය මට්ටමින් තමයි කියන්න වෙන්නේ. මොකද ඔය ප්‍රය භාගයක්වත් විස්තර කරන්න අවශ්‍ය කරුණක් අපි එන දවසක උත්සාහ කරමු.
මම හිතන්නේ අපි මේ දිගටම ඔක්කොම සාකච්ඡා කරා මහත්මයකින්ද මේ ඒ කට්ටියට ওই විස්තර කරලා තියෙනවා. නමුත් උතනත් ගැටලුවකට පත් වුණා මම හිතන්නේ මහත්මයා. මොකද කනට යන ශබ්දයේ විශේෂිතයි. කනට යන ශබ්දය ඒක කණෙන් උපද්දවන එකක් නෙවෙයි. ශබ්දයේ එළියේ ධාතු අතරින් ධාතු ගැටීමකින් හරි ධාතු විභේදන වීමකින් ඇති වෙන දෙයක් ශබ්දය. ශබ්දය මනසෙන් උපද්දන දෙයක් නෙවෙයි. මේ ශබ්දය කියන කාරණේ විතරයි. අනිත් ඒවා නෙමෙයි. ඇහැ රූපය ඔය කියපු පරයයෙන් ගන්න පුළුවන්. නමුත් කනට ඒක අදාළ කරන්න බෑ. එතකොට දැන් උතර ලොකු ගැටලුවක් තියෙනවා. දැන් ආපහු ප්‍රශ්නේ මුලට එනවා. මොකද දැන් අපි කතා කරා ගහක් දකින්නකොට එළිය දෙයක් ගහනකොට ඇත්තට මේක නැද්ද කියලා. දැන් මාත්‍යා කියනකොටම කිව්වා හිතෙන් ඇහැට වැටෙන වර්ණ රූපෙන් තමයි මවල දෙන්නේ කියලා. එහෙමනම් අපි අර මුලදී කතා කරපු දේ හරිය නේද? එළියේ තියෙන රූපය බාහිර රූපේ පිරිසෙන් දකින්නම තමයි අපිට සිද්ධ වෙන්නේ නේද මහත්තයා?
ඔව් මම මේක විස්තර කරන්නම් පොඩ්ඩක්. දැන් එකක් තමයි ඔබතුමා කිව්වේ එළියේ ධාතු ගැටිලා එන ශබ්දේ තමයි කන නිසා හිත දැනගන්නේ. ඒ පැහැදිලි කිරීම හරියි. දැන් මෙතන මම බලන්න කියන්නේ ශබ්දේ ඇති වුණ හැටි නැත්නම් බාහිර ස්වභාවය බලන එක වෙනම එකක්. අපි මේ ශබ්දය තියෙනවා කියලා දැනගත්තේ මොන ආයතන හරහාද කියන එක. දැන් ආයතන පිරිසිඳ දකිනවා කියන්නේ අපිට මේ දේ තියෙන බව දැනගන්න පුළුවන් උනේ අපේ කන ඇහුණ හින්දා නේද? දැන් කන ඇහුණ නැත්නම් ඔය බාහිර ධාතු ස්වභාවයක් ගැන කතා කරන්න ඉදියක් නැහැනේ. එතකොට දැන් මෙතන අපර දැන් අර බුදුරජාණන් වහන්සේ පෙන්නනවානේ ලෝකේ බාහිරෙන් නෙමෙයි Taman තුලින් දකින්න කියලා. ධර්ම මෙතන මේ මෙතන නුවණ මෙහෙවන්න කියන්නේ මේ දේ තියෙන බව දැනවත් තුනේ කොහමද? එතෙන්දී පැහැදිලි වෙයි මේ කන නිසා උපද්දපු යම් කිසි දෙයක් හිත දැනගත්තා. ඒ අනුව හිතලා තමයි ඔය කියන අනික් කරුණු ඔක්කොම ටික කියන්න පුළුවන්. ඒක මේක ආයතන 6ටම පොදුයි. ඒ කියන්නේ කනට විශේෂතාවයක් නෙවෙයි. දැන් ඇහැ නිසා උපද්දපු යම් කිසි ස්වභාවයක් මනායතනේ දැනගත්තා. ඒකට අපේ පරණ පෙරස්තුර අරගත්තා. ඒ නිසා යම් කිසි දෙයක් සකස් කළා. ඒ දේ එළියේ තියෙනවා කියලා විශ්වාස කළා. ඒ කනටත් ওই ධර්මතාවයමයි. ඒක ටිකක් නුවණින් බැලුවොත් වෙයි. කන නිසා යම් කිසි දැන් අපි එළියේ ශබ්දයක් තියෙනවනේ ඒ ශබ්දයට අදාළ යම් කිසි ස්වභාවයක් කන උපද්දලා දෙනවා. ඒ ගැන තමයි මනස දැනගන්නේ. මනසට බෑ අර එළියේ තියෙන ස්වභාවය ඩිරෙක්ට් දැනගන්න. ඔන්න ඔය කරුණ වෙන් කරගන්න. ඒ කියන්නේ සෝතායතනේ හැකියාව මොකද්ද? මනායතනේ හැකියාව මොකද්ද? එතකොට තේයි අපේ මේ හිත දැනගත්තු දේ ගැන නේද අපි යම් කිසි දෙයක් හදලා ගත්තේ. එතකොට මේක අපි තව දවසක සාකච්ඡා කරමු. මොකද අර එළියේ ශබ්දය ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒ පැත්තෙන් හිතන්න ගියොත් මෙතන පොඩ්ඩක් පැටලෙවිලක් වෙනවා. ඒකට හැබැයි උත්තර තියෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මට තව එකක් මතක් වුණා මෙතනදී. දැන් අපි ඔය තේ ආයතනයේ වේදි ශබ්දයේ කියන එකම නේද අලහසද සූත්‍රයේ කියන්නේ සංඥ කියන්නේ. මම සංඥ සංඥාවක් නෑ නමුත් සංඥාවක් කියන එක කියන්නේ ඒකද කියලා මට අදහසක් ආවම තමයි. තෙරුවන් සරණයි.
ශ්‍රීමති මාත්මි දැන් වෙලාව හරි වගේ නේද?
එටිපිටි තුරක් දෙන්නම්. ඒ න සංඥ සංඥි. ඒ කියන්නේ සංඥාවක් නැතුව ඉන්නවත් නෙවෙයි. ඒ කියන්නේ එතන අදහස් කරන්නේ සාමාන්‍ය ලෝකයා කියනවනේ. දැන් එහෙනම් මේ සංඥා මොකක්වත් ගන්න නැතුව මේ කන ඇහෙන්නෙත් නැතුව ඉන්නවද කියලා එහෙම මට්ටමක් නෙවෙයි මේ. එතකොට ඒ සංඥාවක් නැතුව ඉන්න ස්වභාවයක් නෙමෙයි. සාමාන්‍ය මට්ටමේ මේ ආයතන පරිහරණය කරද්දී ඔය කියන ලෝකයා අහු වෙන ආයතන වලට අහු නොවි ඉන්න පුළුවන්. ඒ කියන්නේ අජත්ත ආයතන බහිද්ද ආයතන දෙක අවිද්‍යාවෙන් උපද්දන්නේ. ඒ අවිද්‍යාවෙන් උපද්දන ටික උපද්දන්නේ නැතුව ඇසීම කරන්න පුළුවන්. ඒ අවිද්‍යාවෙන් උපද්දන අජත්ත බහිද්ද ඇසයි රූපේ උපද්දන්නේ නැතුව දැකීම කරන්න පුළුවන්. එතකොට අර ඉස්සෙල්ලා සඳහන් වුණා අසත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් රූපෙත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් කනත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් සත්‍යත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන අන්න ඒ ධර්ම කරුණත් ටිකක් නුවණින් මෙනෙහි කරන්න අපි කාලය අවසන් කරන හින්දා මේ අවසන් කරමු.